සාදු. දෙදහස් විස්ස වසරේ දෙවෙනි මාසේ 16 වෙනිදා සම්මා සමාධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්වන භාවනා දේශනා වැඩසටහන. මේ ලෝකේ දුර්ලභ සම්පatti රාශියක් එකතැන් කරගෙන ඉන්න පින්නතුන් තිරිසක්. මේ ඇයිට කියනවා වාසනාවන්ත පින්වත්නි කියලා. මනුස්ස ආත්මය ලැබලා සද්ධර්මයේ මුණ ගැහිලා ඒකට ශ්‍රද්ධාව පිහිටවලා ඉන්න අය පමණක් වාසනාවන්ත පින්වත්නි කියන ධනෙට අයිති වෙනවා. අපි කොච්චර වාසනාවන්තද කියලා බලන්න නම් ලෝකයේ දිහා, නිරසතුන් දිහා, ලෝකයේ මිනිසුන්ගේ දුක් කම් කටළු දිහා බලන්න ඕන. සාසන ධර්මයට ඇවිල්ලා නිවිච්ච අයට සමහර අයට ඒක තේරුම් ගන්න බෑ. එවිට බුදුරජාණන් වහන්සේ පබ්බත සූත්‍ර වැනි සූත්‍රවල සඳහන් කරලා තියෙනවා, මේ කුඩා අබ කියල්ලක් තරම් වැලි කැටයක් අරගෙන මේ මහා පර්වතයේද හිමාල පර්වතයේද විශාල මේ අබ කියල්ල වගේ වැලි කැටයේද කියලා. පස්සේ කියන ස්වාමීනි, මේ අබ වැලි කැටේ බොහෝම සුළු දෙයක්, හිමාල පර්වතයේ මහා පුදුම හිතාගන්න බැරි විශාල එකක් කියනවා. එහෙමනම් මහණෙනි, මේ ආර්ය ධර්මයට ඇවිල්ලා ඔබ විඳින දුක, මේ අඹ පියල්ල වගේ පොඩි දුකක් මිනිසුන් සත්වයන් විවිධ ආත්ම විඳින දුක්, අර හිමාල පර්වතයේ වගේ මහා දුක් ගැහැට විඳින්නේ. ඉතින් පින්නතුන්ට කියන්න තියෙන්නේ ඒක. ඔබට යම් දුකක් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දුක ඒ ගැටලුව ලෝකේ නිර්සත්වයෝ අපාගාමී සත්වයෝ විඳින දුකත් එක්ක සංසන්දනය කර බලන කල්හි අබ පියල්ලක් තරම් සුළු දුකක් පමණයි, කුඩා දුකක් පමණයි. අපි ඒ දුකත් ක්ෂය කළ යුතුයි, නැති කළ යුතුයි කියලයි මේ මහන්සි වෙන්නේ. මේ සමාජීය මිනිසුන් අතර තියෙන දහස් ගණන් ලක්ෂ ගණන් දුර්වලතා මේ පින්නතුන් ළඟ නෑ නේද කියලා කල්පනා වෙනවා. නැත්තම් පින්නතුනේ පුහුදුන් භව තුල අධික කාමභෝගීව පමණක් ලෝකේ ජීවිතය සොයාගෙන යන මිනිසුන් අතර තියෙන දුර්වලතා අප්‍රමාණයි. ඒ දුර්වලතාවන් වලින් නිදහස් වෙලා හිතේ සීලය, සමාධිය, ප්‍රඥාව පිළිබඳව සැලකිලිමත් වෙමින් කටයුතු කරන පිරිසක් දකින්න එක සතුටට කාරණයක් වෙනතුනේ. දකින්න ලැබීම පිනක්. එහෙමනම් මේ අපි උත්සාහ කරන්නේ අපේ ආධ්‍යාත්මික ආර්ය සීලය වර්ධනය කරගන්න, ඒ වගේම සමාධිය සම්මා සමාධි ගුණයට පාත්‍ර වෙන්න, විමුක්ති ඥානයෙහිවත් මේ ප්‍රඥාව දියුණු කරගන්න. ධර්මයෙන් උපදේශයක් ගන්නවා, ඒ උපදේශය අරගෙන ගිහිල්ලා තමන්ගේ මොලේ කොතනද මේ උපදේශයේ ක්‍රියාත්මක කරවන්න පුළුවන්, සිතේ කොතනද මේ උපදේශයේ ක්‍රියාත්මක කරවන්න පුළුවන් කියලා කල්පනා කරලා ඒක හදන්න. ගොඩනැගිල්ලක් හදන්න ප්ලෑන් එකක් ඇඳලා දෙනවා යම්කිසි ඒ ගොඩනැගිලි ඉංජිනේරුවෙකුට. ඒ ඉංජිනේරුවා ඒ ප්ලෑන් එක බලමින්, මැප් එක බලමින් හැම මොහොතකම ඒ ඒ තැන්වලින් ජනේල්, දොරවල්, කවුළු ආදී තබමින් ගොඩනැගිල්ල තනනවා. එහෙම නේද වෙන්නේ? එහෙමනම් පින්නතුනි, අපිට බුදුහාමුදුරුවෝ ලබා දුන්න නිවන නැවති නිවහන ගොඩනගා ගන්න ප්ලෑන් එක, මැප් එකක් ලබා දුන්නා. ඒක තමයි ධර්මය. මේ මැප් එක දිහා බලනවා, සිත ගොඩනගනවා. මේ මැප් එක දිහා බලනවා, සීලය ගොඩනගනවා. මේ මැප් එක දිහා බලනවා, ඥානය ගොඩනගනවා. ඒකට අපි කියන්නේ ඉදි කරනවා කියන එකට කියන්නේ මෙතෙන්දී අපි සම්වර කරනවා කියලා. ගොඩනැගිල්ලක් නම් ඉදි කරනවා, ගොඩනගනවා. මෙතන කියනවා සම්වර කරනවා කියලා කියනවා. ඒ වින්වත්නි, අපි සම්වර වෙන්නේ, සංවර වෙන්නේ පින්නතුනේ අපට සැප පිණිස පවතින නිසා. අසංවරය දුක පිණිස පවතිනවා, සංවරය සැප පිණිස පවතින නිසා, දෙලොව යහපත පිණිස පවතින නිසා සංවරය කියන එක පුරුදු කරනවා. ඒ සංවරය කියන එක තියෙන්නේ පින්නතුනේ චේතාන්විත තැන, හිමින් කතා කරන තැනවත්, හිමින් ගමන් බිමන් යන එක තැනවත් එහෙම නෙමෙයි. කෙනෙක්ගේ පිටතින් ඒක හොයන්න බැහැ. චේතාන්විත භාවය තියෙනවා. මෙන්න මේ චේතෝ විමුක්තික සංවරය තියෙනවා. අපි සංවරය හොයන්නේ කොහෙන්ද? ඕ, ඇඳුමේ තියෙනවද බලනවා. ඕක සංවරය අසංවරයි කියනවා. ඊට පස්සේ හිමින් හයියෙන් ඇවිදින දිහා බලලා කොහොම අසංවරව ඇවිදින්න එපා කියන කියනවා. එහෙමනම් මිනිස්සු පේන මට්ටමේ සංවර අසංවර ගැන තමයි කතා කරලා තියෙන්නේ. ඒත් බුදු කෙනෙක් අපිට මඟ පෙන්වන්නේ කාටවත් පේන මට්ටමේ නෙමෙයි, තමන්ටම පේන මට්ටමේ පමණක්ම තියෙන සිත ගැන. එනිසා අපිට අහන්න සිද්ධ වෙනවා, ඔබේ සිත සංවරද? ඔබේ සිත සංවරද? සිත කියන්නේ එකක්, කය කියන්නේ තව එකක්. සිත නිරෝධ කරන්න පුළුවන්, සිතේ වේදනා නිරෝධ කරන්න පුළුවන්. එහෙත් කය නිරෝධ කරන්න බෑ මරණයට පත් වෙන තුරු. තේරුණානේ? කය නිරෝධ වෙන්නේ එතකොට මේ ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේගේ අවුරුදු 80 දී. ක්ලේශ පරිනිර්වාණය සිද්ධ වුණේ 35. එහෙනම් කෙලෙස් පරිනිර්වාණය කරලා අවුරුදු 45 බුදුරජාණන් වහන්සේ ලෝහිත පිණිස වැඩ කටයුතු කළා. එහෙනම් දෙක, පංචස්කන්ධය කියන්නේ එකක්, උපාදානස්කන්ධය කියන්නේ තව එකක්. ඔබ සසරට ගෙනියන සිතෙහි පාරමිතාව කොයි වගේද බලන්න. ඒක රැස් වෙලා තියෙන්නේ කොයි වගේ සිතවිලි ධාමයක්ද? කොයි විදිහේ සිතවිලි ධාමයක්ද රැස් වෙලා තියෙන්නේ කියලා බලන්න. සමහර උදවිය ඒ චේතනාව රැස් කරගෙන තියෙනවා දිව්‍ය ලෝකෙට යන්න පුළුවන් මට්ටමට. කියන්නේ සෞම්‍යයි. දිව්‍ය ලෝකේ යන කෙනෙක් නම් හැමතිස්සෙම එයා හරි සතුටෙන් ඉන්න කෙනෙක්. මොකද දෙවියන් ළඟ තියෙන සතුටනේ. සතුට තමයි ආස්වාදනය කරන්නේ. හොඳට පින ආස්වාදනය කරන හොඳට සතුටෙන් ඉන්න සිතක් නම් තියෙන එයා දිව්‍යමය ආත්මයක් ලබන්න බොහෝ වෙලාවට ඉඩ තියෙන. හැබැයි දුකෙන් ඉන්න කෙනෙකුට දිව්‍ය ලෝකේ හම් වෙනවා කියන්නේ බොරු. කෙනෙක් ළඟ දුක් රැස් වෙලා තියෙන්නේ පාප කර්මයට, පව් නිසා, පින් මදි නිසා වෙනතුයි. එනිසා හිතේ දුක් තියෙන අයට ගොඩාක් අයට කියන්න තියෙන්නේ පින් කරන්න කියලා. පින් කරනවා කියලා මේ පිටින් කාටවත් පේන පින් කළා හරියන්නේ චේතාන්විතව පිරිසුදු වෙන පින්කම් කරන්න ඕන. පින්කම් කරන්න පුළුවන් ඡන්ද කිට්ට වුණාම ඡන්ද ටිකක් ගන්න. ඒව පින්කම්ද? නෑනේ. ඒකේ යට තියෙන චේතනාව හොඳ නෑ. ඡන්ද කිට්ට වුණාම අටපිරිකර පූජ කරලා ෆොටෝ එකක් ගහලා මහානායක හිමියෝ අහවල් පාලකයා බැහැ දකි බෞද්ධයන්ගේ ඡන්ද ටිකට විඳින්න. පින් සිද්ධ වෙනවද අටපිරිකරේ පින? නෑ. මහා පාපස්කන්ධයක් එකතු වෙනවා අර මිනිස්සයට කරපු වංචනික ප්‍රෝඩාවට. ශාසනයට දයාවක් නැතුව ශාසන විනාශ කරන මිනිස්සු ගිහිල්ලා ඉන්න විදියට ජනතාව මුලා කිරීමේ වරදට. ඒ නිසා මේ පින්කම් කියන පින්තුනි චේතාන්විතව පිළිසිදු වෙන්න ඕන දෙයක් නිසා කවම දාකවත් ඒක පිටින් කියන්න බෑ. අච්චර ලොකු පින්කමක් කරා මෙච්චර එකක් කළා මෙහෙම කියන්නේ පින්කම සිද්ධ වෙන්නේ Taman චේතනාව සුද්ධ වෙන තරමට පමණයි. ඒක පින්නතුනි වමනේ කරලා දෙන කොටසකින් වෙන්න පුළුවන්, බත් හැන්දකින් වෙන්න පුළුවන්, මුම් පියල්ලකින් වෙන්න පුළුවන්. ඒ පින මහත්ඵල මහානිසංස බලයක් වෙන්නේ වැඩිපුර දුන්නයි කියන එක තුල නොයි කියන එකත් හොඳට මතක තියාගන්න ඕන අපේ පින්නතුනි. ඊළඟට පින්නතුනි නිරෝධ සිතක්. නිරෝධ සිතක් තියෙනවා නම් පින්නතුනි ඒ සිත අපූර්වයි. අර පින් සිතටත් වඩා අපූර්වයි නිරෝධ සිත. එහෙමනම් මුලින්ම පින්නතුනි පුණ්‍යවන්ත සිතක් වෙන්න ඕන. දිව්‍යමය සිතක් වෙන්න ඕන. දිව්‍යමය සිතක් ඇවිල්ලා ඒ දිව්‍ය සිත ඉක්මවා යන නිරෝධ සිතකට මනුස්ස సంతානේ ගොඩනගන්න. නිරෝධ සිතෙහි තියෙන සුවය පින්නතුනේ දිව්‍යමය සිතකට වඩා වැඩි. දිව්‍යමය සිතකත් තියෙනෝ දැවීම් පිච්චි. දිව්‍යමය සිතකත් තියෙනෝ ලෝභ දේශ මෝහ. එහෙත් නිරෝධ සිතක එවැනි ලෝභ දේශ මෝහ නැහැ පින්නතුනේ. අඩු වෙනෝ නැති වෙනෝ දුර වෙනෝ. ඇයි මේ ලෝකේ ලෝභ දේශ මෝහ එකතු කරන්නේ මිනිස්සේ? මම මම කියලා කෙනෙක් ඉන්නෝ එයා පුරවන්න ඕන මොනවයින්ද? ධනයෙන්, බලයෙන්, නිලයෙන්, කුලයෙන්, මලයෙන්, ඕවා ඔය කේක විදියට හිතලා මම කියලා මෙතන කෙනෙක් ඉන්නෝ එයාව පුරවන්නනේ ඔය ඔක්කොම ලෝභ දේශ මෝහ හක්කම් කරන්න වෙන මොකටද? මම කියලා කෙනෙක් ඉන්නෝ මිනිහා ඉහළට ඕම ගෙනියන්න ඕන. අම්මල තාත්තලා කියන්නේත් එහෙමයි ලෝකේ උඹ පුතේ ඉහළටම ඵලයන් කියලා කියනවා. කොහෙද ඉහළක් යන්න තියෙන්නේ මමෙක් නැති කොට? මේ දරාගෙන සිටින පංචස්කන්ධය මම නොවනකොට, මගේ නොවනකොට, මගේ ආත්මය නොවනකොට කවුරු ඉහළ යන්නේද? දැන් මේ પરම්පරා 7කට කලින් ඉඳලා මේ අයගේ අම්මා තාත්තලා ඊළඟ පරම්පරාව ඉහළ යවන්න තමයි උත්සාහ කළේ. එහෙම නේද? දැන් ඉන්න අම්මල තාත්තලත් අපි ඉන්නවට වඩා ඉහළ යවන්නයි දරුවෝ උත්සාහ කරන්නේ. මං අහන්න කැමති ඉහළ ගියපු කෙනෙක් ඉන්නවද කියලා? කවුරුත් ඉහළ ගිහිල්ලා නෑ, සෑහීමට පත් වෙලා නෑ, තෘප්තිමත් වෙලා නෑ. පින්නතුනි ප්‍රශ්න අඩු වෙලා නෑ. ඒ නිසා වෙන් පින්නතුනි මහා සාගරේ කවදා හෝ පිරී ඉතිරී ගියාද මේ සිත කියන එක නම් පුරවන්න පුළුවන් කම නෑ. මේක උපමා කළා මහා සාගරේ වගේ. කොච්චර ජල කඳක් වැටුණත් හැමදාම එක විදියට ඔහේ තියෙනවා මහා සාගරේ. ඒක වැඩි වෙන්නෙත් නෑ, උතුරන්නෙත් නෑ, මොහොවත් නෑ. ඒ වගේම මනුස්ස සිත දක්වන්නේ සිදුරු වෙච්ච කලයක් වගේ. පල්ල කැඩිච්ච කලයකට වතුර වක් කරනකොට කොහොමද? ජීවිත කාලෙම අපි ඇද ඇද වතුර වක් කරන්නේ පල්ල කැඩිච්ච කලයකට වතුර ඇද ඇද පුරවනවා. කවුද මෝඩයා? පුරවන කෙනා තමයි මෝඩයා. ඔය තමන්ගේ ජීවිතය කියලා කියන්නේ පල්ල කැඩිච්ච කලයක්. තමන්ගේ ජීවිතය කියලා කියන්නේ පල්ල කැඩිච්ච කලයක්. ඒ කලයට මොනවා පිරෙව්වත් පිරෙවිලා නම් ඉතිරෙන්නේ නෑ. ඒකයි සිතේ ස්වභාවය. එහෙමනම් මෙන්න මේ සිතේ ස්වභාවය හඳුනගෙන මේවා කෙරෙහි තියෙන ආසත්ත භාවය, සිතට තියෙන ආසත්ත භාවය, මමත්වයට තියෙන ආසත්ත භාවය, අනේක විද දෘෂ්ටීන් වලට තියෙන ආසත්ත භාවය, දැඩි ඇලීම දුරු වෙනකොට පින්වත්නි ඔබට සහනයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි ජීවිත කියන්නේ මහා හරි පුදුම දේවල්, සිද්ධ වෙන දෙයක්. අපිත් එක්කම භාවනා කරපු උපාසක මහත්තයෙක් හිටියා. මම මහාන වෙන සමයේම ඒ උපාසක මහත්තයත් මගේ කුටි මේ භාවනා කරමින් සිටියේ. ඉතින් මම මහාන වෙන්න යන්න නැෂනල් එක ඇඳගෙන ඉද්දී නැෂනල් සූට් එක මේ හඳුන් කූරකට පිච්චුණා. හඳුන් කූරකට පිච්චුනාම මේ උපාසක මහත්තයෝ ඕක ඇඳයි යන්න එපා මෙහෙමයි කියලා ඉවරලා, ඒ උපාසක මහත්තයා ටිකක් මට වඩා වයසින් වැඩි වුණාට මිටි, ඒ නිසා ශරීරයට ගැළපෙනවා ෂූට් එක. එයාගේ තිබුණු කමීසයක් මට දුන්නා. හරි, ඉතින් මං තාම මතකයි මං ඒ කමීසය හොඳට මැදලා හදලා තිබිච්ච එකක්. ඉතින් මං ඒක ඇඳගෙන ගිහිල්ලා විනාඩි කීපයකටනේ පැවිදි බව ලබා ගත්තා. තේවෙනි උපාසක මහත්තයා ඉතින් කාලයක් ඉඳලා මහාන වුණා. හැම ආරණ්‍යයකම බණ භාවනා කරන්න ගියා, හේව්වා. අපිත් පුළුවන් වෙලාවලට ගිහිල්ලා උපදෙස් දුන්නා. නමුත් එතුමන්ගේ උන්වහන්සේගේ දැක්මේ දෘෂ්ටියේ භාවනා ක්‍රමයේ තමයි ඉතින් ඉන්නේ. ඔය ගොඩාක් ගිහිල්ලා මන් දන්නේ ඔළුවල් පුරෝගත් අය නම් හදන්න බෑ. එහෙම එකකුත් තියෙනවා. තැලි දෘෂ්ටිගත දෘෂ්ටි භාවයන් වලට පත් වුණොත් හදන්නත් බෑ. හොඳ චේතනාව තමයි හොඳ මාර්ගය තමයි. නමුත් ඒ හොඳ මාර්ගයේ උනත් දැඩි වල්ල ගත්තොත් වැරද්ද. ඒක වළක්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නමුත් යම් කිසි ආකාරයකට මනස දියුණු කමුණු කරගත්තා. හොඳ ශක්තිමත් අවබෝධයක් ගුණයක් තිබුණා. නැහැ කියන්න බෑ කිසි වෙලාවක. ඉතින් උන්වහන්සේ පැවිදි වෙලත් මං හිතන්නේ දැන් අවුරුදු 10ක් වගේ කාලෙ ගත වුණා. ඉතින් අපිට ඊ ආරංචි වුණා හරි සෝචනීය සින්දේ. ඉතින් මේ වයසක හාමුදුරුවෝ ලොකු හාමුදුරුවන්ට කියලා බෙහෙත් ගයන්න කොහෙද පලාතකට යනවා කියලා දවස් කීපයකට එන්නේ නැහැ කියලා. ඉතින් ඒ හාමුදුරුවෝ ගියා කියලා උදෙන්ම ගියා කියලා ඉතින් ලොකු හාමුදුරුවෝ හිතාගෙන ඉඳලා දවස් ගානක් යනකොට ඒ කුටිය ඇතුලින් ගඳක් එනවා. ගඳක් එනකොට තව අඳුරන හාමුදුරුවන්ට කතා කරලා අහලා තියෙනවා, ඒ හාමුදුරුවන්ගේ නොම්බරයක් තියෙනවද, මේ සතෙද්ද කොහෙද මැරිලා ගඳක් එනවා ඒ කුටියෙන් කියලා. ඒත් නෑ. ඉතින් ඒක නිසා ඉතින් ඔය ආපු වෙලාව වස් කරන බැරිය කියලා තවත් හිටියම හිතන දවස් 10ක් විතර. ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? දවස් 10ක් වගේ මට ආරංචිය තියෙන විදිහට ඊට වඩා අඩු වෙන්නත් වැඩි වෙන්නත් ඇති. කොහොම හරි ආරංචිය තියෙන විදිහට බලනකොට ඒ ස්වාමීන් වහන්සේම ඒ කුටියෙම දන්නේ නැතුව නැති වෙලා අර කොහෙද ගමනක් යනවා කියපු නිසා අනිත් කිසි කෙනෙක් ඒ කාමරේට ගියෙත් නැහැ, බැලුවෙත් නැහැ, ඇරියෙත් නැහැ, මොකවත් නැහැ. ඉතින් මේ නරක් වෙලා ගඳ ගන්නකොටලු තේන වැඩි දුරක නෙමෙයි මේ ළඟ ස්ථානයක. මේ ඉතින් ජීවිතයක හැටි, ජීවිතයක හැටි. තෙරුන් වහන්සේ හරි හොඳ සිතක් තිබුණු හොඳ කල්යාණ මිත්‍ර හොඳ ස්වාමීන් වහන්සේ නම අපේ මේ කඨින දාන පින්කම් වල හැම එකටම වගේ වැඩම කළා මතකත් ඇති. මිටි ස්වාමීන් වහන්සේ නමක් වයසක ආමුණම මේ. ඉතින් ජීවිතය කියන්නේ මොකද්ද, කොහෙන්ද ආරම්භ වෙන්නේ, කොහෙන්ද අවසාන වෙන්නේ, කොයි විදියටද ජීවිතේ නිමා වෙන්නේ කියන එක ගැන කියන්න බෑ. මොනවද මේ දරාගෙන මිනිස්සේ ඉන්න කාලය තුළ සංකල්පනා තුළ පුරවාගෙන ඉන්නේ මොනවද කියලා හිතනවා. එතකොට තමයි මේ හිස් ජීවිතය කිසි තේරුමක් නැති මේ අරමුණු වල නේද දුවල තියෙන්නේ කියලා කාට කාටත් කල්පනා කරලා සංවර වෙන්න පුළුවන්. එහෙම තමයි මං ගොඩාක් ස්වාමීන් වහන්සේලාගේ වගේ දැකලා තියෙනවා. ගිහි ජීවිතයේ සිටියේදී හොඳ වෘත්තීන් වල යෙදිලා හොඳ රැකී ආරක්ෂාවන් කළා, හොඳට දරුවෝ වෛද්‍යවරු කළා, නීතිඥයෝ කළා, මහාන වෙලා අවසානයේ කොහේ ඉන්න හරි ඉන්න තව පොඩි හාමුදුරු කෙනෙක්ගේ උපස්ථානයක් පොඩ්ඩක් ලැබලා අවසානයේ මල පහ කුඩේ නැති වෙච්ච අවස්ථා හාමුදුරු අපි ඕන තරම් දැකලා තියෙනවා. මොකද තමන්ගේ වැඩ තමන්ට කරගන්න පුළුවන් මට්ටමේ තමයි ගොඩක් වෙලාවට පැවිදි ජීවිතය. හොඳ ගෝල බාලයව හදාගෙන පිළිවෙලට පන්සලක් හදාගෙන ලොකු හාමුදුරු කෙනෙක් ඉතින් නොවුනොත් ඊතරම්ම වාසනාවන්ත නෑ පැවිදි ජීවිතය. එහෙම නැති වෙච්ච ස්වාමීන් වහන්සේලා ඕන තරම් අපි අහලා තියෙනවා, දැකලා තියෙනවා. ඉතින් බලන්න ජීවිතවල හැටි, ජීවිතයේක යථාර්ථය. දැන් ගිහියෙක් නම් මලොත් එහෙම ඕක දවසෙන් හරි ඊට පහුවෙන් උදේදී හරි දැනගෙන ඕ මොනව හරි කරනවා. බලන්න ඒක අවාසනාව නේද? දවස් ගානක් යනකම් ගඳ ගන්නකම් හොයාගන්න බැරි වෙනවා. ඒක හරි ධර්ම සංවේගයේ උපදවන කාරණයක් බවට පත් වෙනවා. ඉතින් රෝගාබාධ තියෙන ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ නේද මොන රෝගාබාධයක් ඉන්නේ තිබුණාද, heart attack එකක් ආවද මොනවද කියලා කියන්නේ. ඉතින් ජීවිතේ සමහර වෙලාවට අමුතු පෙර නිමිති ජීවිතේ පහළ වෙනව මරණාසන්න කිට්ටු වෙනකොට. ඒ ඔය භාවනා මධ්‍යස්ථානයක තව අපි හිටපු ආයතනයක හරි හොඳ ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මේ කුදු ගැහිලා උන්වහන්සේ වඩින්නේ අවුරුදු 90ක් විතර වයස. හරි ප්‍රසන්න මුහුණක් සිනහවත් තිබුණු ස්වාමීන් වහන්සේ නමක්. දවසක් කියනවා තමන්ගේ උපස්ථායක ගෝල ස්වාමීන් වහන්සේ මගේ සහෝදර හාමුදුරු කෙනෙක් හිටී මේ සූදානම් කරන්න මගේ පාත්‍ර සිවුරු මට හෙට වඩින්න තියෙනවා ගමන. මේ පොඩි හාමුදුරු දන්න මේ හාමුදුරු කොහේ වඩින්නද මේ ඇවිද ගන්න බැරුව ඉන්න හාමුදුරු කියලා. ඉතින් නෑනේ කොහේ වඩින්නද ඔබ වහන්සේ ඔන්න ඔය ඉන්න වැඩ ඉන්න කියලා කිව්වට හරියන්නේ නෑ නෑ මම වඩිනවමයි හෙට ඒ නිසා පාත්‍රයේ සිවුරු ටිකයි හදන්න කිව්වා. ඉතින් හාමුදුරුගේ කේමන නිසා ඉතින් හදලා තිබ්බ පිළිවෙලට නමලා පාත්‍රේ හදලා ගමනක් ගෙනියන විදියට බෑග් එක ලෑස්ති කරලා ඔන්න ලෑස්ති කරලා තියෙන්නේ හාමුදුරන්ට. ඉතින් වඩින්න බැරිය දැන් ඉතින් ඕන වෙලාවක කියලා. ඉතින් උන්වහන්සේ ඊට පහුවෙන්ද උදේ වෙනකොට අපවත් වෙලා. ඉතින් අර නිමිති පහළ වෙලා මොකද්ද කියලා තියෙන්නේ මොන ගමනක් වඩින්න තියෙනවා කියලා. සමහර අයට හොඳ නිමිති පහළ වුණා. සමහර අයට ඒතරම් හොඳ නිමිති නොවෙන්නට පුළුවන්. ඉතින් බලන්න දැන් ඔබේ ආධ්‍යාත්මයේ තෙරපි බුබුරු පුබුරාපු මහා සිතුවිලි කන්ද මෙවැනි අවස්ථාවල් පිළිබඳව ඇසුවහම නතර වෙන්නේ නැද්ද? තව තවත් ඒ සිත ඒ ඔළුව ඒවා පිළිබඳව නොතකා ගමන් කරනවා නම් ඒක මනුස්ස හිතක් වෙන්න නම් බෑ. මේ වගේ තැන්වලදී එකපාර සිත නතර වෙන්න ඕන. ඒක බලන විදියට තමයි පිළිතුරු. පෙට්ටි කඩකාරයෙක් ආවහම දැන් පෙට්ටි කඩකාරයෙක් ඉන්නවා හැම අවුරුද්දෙම අපිට කැලෙන්ඩර් ගෙනල්ලා දෙනවා. කැලෙන්ඩර ගෙනල්ලා මේ මිනිහ ගණන් කරගෙන යන්නේ භාවනා මධ්‍යස්ථානයේ ඉන්න වයසක හාමුදුරුවරු ප්‍රමාණය. මේ ඉතින් කියලාත් යනවා අපි ඕන වැඩක් හොඳට කරලා දෙනවා මේකට කෝල් කරන්න කියලා. දවසක් මට මේ මිනිස්සු ඔක්කොම භාවනා මේක බැඳලා මේ අnder වැට තියෙනවා වැට අයිනේ එහා පැත්තෙන් මේ මිනිස්සු යනවා මේ ඉදදි මට ඇහෙනවා මේ අවුරුද්දේ ෂුවර් එකට කෑලි දෙකක් විතර නම් තියෙනවා කිව්වා. මම කල්පනා කරා මොකද මේ කෑලි දෙක? මේ කෑලි කියන්නේ අර වයසක දෙන්නෙක් ඉන්නව බලලා ඒ දෙන්න නම් මේ අවුරුද්දේ ෂුවර් එකට යනවා කෑලි දෙකක් බිස්නස් දෙකක් මේ අවුරුද්දට තියෙන පාර්ශ්වස්ථානයේ. කොහොමද පෙට්ටි කඩකාරයගේ අරමුණ කැලෙන්ඩර් ටික බෙදලා ගණන් කරගෙන යනවා කෑලි කීයක් තියනවද කියලා? ඔබේ ගෙදරටත් එයි. ආ වයසක අය ඉන්නව දැක්කොත් එනවා මේ පාර නම් කෑල්ලක් තියනවා. ඇවිල්ලත් සුවදවත් අහයි. කොලෙස්ටරෝල් එහෙම තියනවද? සුගර් එහෙම වැඩිපුර තියනවද? කීයට විතර නැගලා දෙනවද කියලා අහන්න පුළුවන්. ඒවන මිනිහා ගන්න හදාගෙන යනවා. ඒ කෝණෙන් බැලුවොත් ඒ කෝණේ තමයි පේන්නේ. ඉතින් මේ හිත සම්‍යක් ප්‍රතිපදාවට යහපත් තැනකට දර්ශනයකට ගැනීම කියන එක මොනතරම් අපහසු අසීරු කාරණයක්ද වෙනසුනේ. මේ සිතේ තියෙන ගති, පෙරේත ගති, දුෂ්ට ගති, වංචනික ගති, කපටි ගති, නරි ගති, බලු ගති, රිලා ගති, කොටි ගති, වලස් ගති, සිංහ ගති, ඊළඟට එන හොඳ ගති වලට මනුස්ස ගති, දේව ගති, බ්‍රහ්ම ගති, ඕවත් දුරු කරන්න ඕනනේ පින්නතුනි. එහෙම දුරු කරලා අවසානේ කොතෙන්ද දෙන්නේ? ගති විමුක්ත කියන තත්ත්වයට. මෙතෙන්ට ගේන්න හිත ලේසි නෑ. ගති තියෙනකම් පින්නතුනි නිවන් දකින්නේ. තේරුණානේ? ගති තියෙනකම් ලොකු ගති ඒව තියෙනකම් නිවන් දකින්නේ. ඔය ලොකු ලොකු සාල්ලිකාරයෝ ලොකු මුදලා ඉල්ල ලේසි නිවන් දකින්නේ නැත්තේ ඇයි? ඒගොල්ලන්ට තියෙන මොකද? ලොකු ගති තියෙන. මහාන් තත්ත ගති ඒක තියෙනවා. ඊළඟට තදින් අල්ලගත්තොත් ගෑනු ගති, පිරිමි ගති, ඒව අල්ලගත්තොත් ඒත් නිවන් දකින්නේ. අපි ගෑනුනේ අපිට බෑනේ කී කී ඉන්නෝ. අපි ගිහියෝනේ අපිට බෑනේ කී කී ඉන්නෝ. අපි පිරිමිනේ අපිට බෑනේ කී කී ඉන්නෝ. එහෙම නේද? මේ හැම දෙයක් පිළිබඳවම කලකිරීමක් ඇති වෙනවා. මේ හැම අරමුණක්ම අත්හරින්න පුළුවන් ශක්තිතාවය, ශක්තිය ඇති වෙනවා පෙන්නතු. මේ ලෝකේ අල්ලල වැඩක් නැහැ. මේ ලෝකේ උපාදාන කළ වැඩක් නැහැ කියන ගුණේ ඇති වුණොත් පෙන්නතුනේ අතහරින්න සිතවිලි පහළ වෙනවා. කොතනින්ද මේ ලෝකේ අතහරින්නේ? සිතවිල්ලෙන්මයි. මම කියලා දීලා නැහැ පින්නතුන කවමදාකවත් මේ ලියාපදිංචියෙන් අතහරින්න කියලා. මං හැමදාම කියන්නේ සිතවිල්ලෙන් අතහරින්න, සිතෙන් අතහරින්න, චේතනාවෙන් අතහරින්න කියලා. බුදුහාමුදුරු ඉතාම හොඳින් දේශනා කළා තියෙනවා. කාම භෝගී ගිහියාටද මේ ධර්මයේ දකින්න පුළුවන් කියලා. එතකොට මේ පැවිදි වෙලා අපි මෙච්චර දුක් විඳින්නේ මොකටද කියලා ආනන්දාමඳුර අහනවා. ඒ විදිහ කියනවා. ඉතින් මහාන වෙලා පසුපස ගිහිල්ලා ධර්මයේ ආධාරණ කොට ගිහියාට වඩා ඉක්මන් ඒ වගේම ඊට වඩා පරතර ධර්මයේ දකින්න පුරුවා. ඒක ඉතින් ඇත්තනේ නේද? වැඩියෙන් ධර්මයේ ගවේෂණය කරන්න, ධර්මයේ කියන්න, ධර්ම සේවාවේ දෙන්න ගිහියෙකුට වඩා වැඩි කාලයක් යදෙන නිසා පැවිදි බවට ලබලා ධර්මයේ ලබනවා නම් ඒක උතුම්. එසේ නැති වුණත් ගිහි ජීවිතයේ ඉඳගෙන මේක දකින්න පුළුවන් කියන එක බුදුහාමුදුරුව දේශනා කරනවා. තේ නිවනට පරිවර්තනය වෙන්නේ නැත්තේ පින්නතුනේ දෘෂ්ටිවලට ඇලීම නිසා. දෘෂ්ටිවලට ඇලීම තියෙන්නේ පින්නතුනේ පුජ්‍යලත්වයට ඇලීම නිසා. මමත්වයේ ඔබ දකින, අහන, ආග්‍රහණය කරන, රස විඳින, දැනෙන, සිතන, කරන, කියන, පතන ඕනම දෙයක් තුල කවුද රැඳී ඉන්නේ? මමත්වය. මම කියලා කෙනෙක් ආරෝපණය කරගෙන එයා පිළිබඳව ආකල්පයක් ඇති කරගෙන ඉන්නවා. දැන් අපි හොඳ කන්නඩියක් හයි කරලා තියෙමු එක තැනක. හැමෝටම ගිහිල්ලා පොලිමේ කියන ඔය කන්නඩි ඉස්සරහා ඔබ විනාඩි 5ක් හිටගෙන ඉන්න. ඔබවම ඔබ කන්නඩියෙන් දැකලා ඔබට පහළ වෙන්නේ ඔබ ගැන මොන වගේ දෙයක්ද කියලා අපි ඊට පස්සේ ගිහිල්ලා ලියන්න කියනවා. ඔබ හිතන්නේ එකම දෙයක් ලියාවි කියලාද? නෑනේ. හැමෝටම එකම දෙයක් හැංගේවි කියලා හිතෙනවද? නෑනේ. ඕක තමයි නානත් කාය නානත් සංඥා කියලා කියන්නේ. එකම දෙයක් හැංගෙන්නේ. එහෙනම් මොකද්ද මෙතන තියෙන්නේ? ආරෝපණය කරගත් තත්ත්වයක් සංකල්පිත තත්ත්වයක් තියෙන්නේ කණ්ණාඩිය දිහා බලලා ඒ සංකල්පිත තත්ත්වය තමයි අර ගිහිල්ලා ලියන්න වෙන්නේ තමා ගැන තමන්ට. එහෙමනම් මොකද්ද මේ ඔබේ ජීවිතේ තියෙන්නේ ඔබ ගැන? මම කියලා මොකද්ද තියෙන්නේ පින්නතුනේ? සංකල්පය, දෘෂ්ටිය. ඔබේම සංකල්පයෙන් ඔබේම දෘෂ්ටියෙන් ඔබ වැසී පවතින. අර සමහරක සත්තුන්ගේ ඒ සත්තුන්ගේ ලෝම වලින්ම ඒ සත්තුන්ගේ ඇස් වැහෙනවනේ. සමහර බූල් සත්තු ඉන්නවා සීතල රටවල්වල, ඒ සත්තුන්ම විපතටපත් වෙනවා ඒ සත්තුන්ගේම ලෝම වලින් බූල් වලින් ඒ සත්තුන්ගේ ඇස් වැහිම නිසා. දැන් මේ මනුස්ස සතාට වෙලා තියෙන්නේ මොකද්ද? ඒත් ඒකමයි. ඒ සතාගේම හටගන්නා වූ දෘෂ්ටියෙන්, ඒ සතාගේම හටගන්නා වූ සංකල්පෙන් ඒ සතාම වැසිලා ඒ සතාට මගනුමක පේන්නේ නැතුව යනවා. ඉතින් ගෙවල් වල ඇති කරන ඒ සතුන්ගේ නම් ඇස් ප්‍රමාණයට ඒ සතුන්ගේ ලෝම ටික කපනවා, බූල් ටික අයින් කරනවා. අයින් කරාම ඒ සතාට උන්නේ ඇස් පේනවා. ඒක වෙනවා පින්නතුනේ. නොයෙකුත් සත්තුන්ට වෙනවා. සමහර අයගේ හොටේ වැවීම නිසා ආහාර ගන්න බැරුව යනවා, ඒ ගිජිලි මිනුවන්ට වගේ සත්තුන්ට. සමහර සතුන්ගේ නිය වැවීම නිසා ඒ සතුන් තුළම හට ගන්නා වූ දේවල් ඒ සතුන්ටම පීඩා පිණිස පවතිනවා. ඒ වගේ තමයි මනුස්සයා තුළ මහට ගන්නා වූ දෘෂ්ටි මනුස්සයාටම පීඩා පිණිස පමුණුවනවා. අපි කොහොමද මේකෙන් බේරෙන්නේ? ප්‍රතික්ෂේපිතව ගන්නත් බැහැ, අනුමැතියකින් ගන්නත් බැහැ. ආත්මයක් ඇත කියන දෘෂ්ටියෙන් නිවන් දකින්නත් බෑ, ආත්මයක් නැත කියන දෘෂ්ටියෙන් නිවන් දකින්නත් බෑ. මමෙක් ඇත කියන දෘෂ්ටියෙන් නිවන් දකින්නත් බෑ, මමෙක් නැත කියන දෘෂ්ටියෙන් නිවන් දකින්නත් බෑ. දැන් මේක හොඳට තේරුම් ගන්න. මමෙක් නැත කියන දෘෂ්ටියෙන් නිවන් දකින්නත් බෑ, මමෙක් ඇත කියන දෘෂ්ටියෙන් නිවන් දකින්නත් බෑ. මම කිසිවෙක් නොවේ කියන දෘෂ්ටියෙන් නිවන් දකින්නත් බෑ, මම කිසිවෙක් වෙමි කියන දෘෂ්ටියෙන් නිවන් දකින්නත් බෑ. දැන් මොකක්ද උත්තරේ? මේක ඔළුවෙන් කල්පනා කරලා නම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒක තමා තුළින්ම තමන්ට අවබෝධ වෙන්නත් ඕන. අපි අනුශාසනා කළාට වැඩක් නැහැ. තමන්ටම තේරෙන්න ඕන ඔළුවෙන් කරන්න බැරි වැඩේ ඔළුවෙන් කරන්න බෑමයි කියලා තමන්ට අවබෝධ වෙන්න. එතකම් තමන් පැටලිලා ටිකක් දඟලාවි. ඊට පස්සේ පැටලුම ලියහගෙන ඉවේ. ඉස්සරහ ඕන වැඩක් කරන්න පුළුවන් කියන මිනිස්සු ඉන්නවනේ. හා අමුතු ඕන වැඩක් කරන්න පුළුවන්ද? ඔව් කිව්වම ආ මේ වරෙන් කියලා ඉරට්ටක් දෙනවා එන මේ කුඩ හිටගමින් කියලා. සීයල කරන වැඩ ඒ කාලේ. එක යකෙක් ඉන්නවලු මේ යකාට කොච්චර වැඩ දුන්නත් මේ යකාට අග්ගාල කරලා ඉවර කරනවලු. හැබැයි වෙලා ඉවර වෙච්ච ගමන් ඊට පස්සේ මිනිහගේ මේ ඉල්ලනවා මේ එක එක බිලියෝ මේ ඉල්ලනවා. ඉතින් මේ යකාව මේ පාලනය කරගන්නත් එපායි. ඊට පස්සේ දුන්නා ඔය රෝල් වෙච්ච කේස් ගහක් දුන්නා වෙන මේක කෙලින් කරලා දෙපන් කියලා. ඉතින් ඌ එක කෙලින් කරගෙන ඉන්නවා. ඒ දේ. ඉතින් ඒ වගේ වෙන්න තුනේ මේ මනස කියන කාරණය වටහා ගන්නවා කියලා කියන්නේ මේ ලෝකේන අතිශයම සංකීර්ණම බුද්ධි මට්ටමට පත් වෙනවයි කියන එක තමයි පින්නතුනේ. මේක තේරුම් ගන්නේ ආධ්‍යාත්මය වටහා ගන්නා වූ පුජ්‍යලයන්මයි. ආධ්‍යාත්මයේ දෙස බලා සිටින පුජ්‍යලයන්මයි. හැබැයි ඉතින් වරදවා ගන්නත් හොඳ නැහැ. දැන් අපි දන්නවා යම් යම් ශේස්ත්‍රවලට මිනිස්සුන් පත් වෙනවා. නමුත් ඒ ශේස්ත්‍රවලින් දියුණුවක් ලබන්නේ සීමිත පිරිසයි. ඒක එහෙම නේද? ආන් ඒ වගේ තමයි ආධ්‍යාත්මයට හැරෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. සිටියට මේ ආධ්‍යාත්මය හරියට මෙහෙයවගෙන මේක අඩු කරන්නෙත් නැතුව වැඩි කරන්නෙත් නැතුව පින්නතුන්ට මම මහා ආධ්‍යාත්මික අන්තවාදී ප්‍රතිපදාවක් කිව්වොත් එහෙම ඔයගොල්ලෝ සද්ද අනාත වෙන්න කියලා දෙන්න පුළුවන්. ගෙවල් දොරවල් අත්හරින්න, බැංකු පොත් අත්හරින්න, වරව මෙව ලියලා දෙන්න, කරාබු ගලවන්න, ගෙවල් වල ඇඳන් වල නිදාගන්න එපා, බිම නිදාගන්න, දවසට එක වරක් කන්න, ලුණු දාන්න නැතුව කන්න, ඇඹුල් දාන්න නැතුව කන්න, රස දුස්නාව ඇති වෙයි කියලා. ඒ එහෙම අන්ත වැඩක් ඕන උගන්වලා පිස්සු කරන්නත් පුළුවන්. දැන් එහෙම දේවල් උගන්වන තැන්වල හිතනවා එහි තමයි හරිම සිල්වත් හරිම දේවල් ඒ ඇඹුල් කන්නේත් නැහැ. එහෙම කරන තැන් තියෙනවා. අර මට වුණා වගේ එක තැනක ගිහිල්ලා මහාන වෙදෙන්න කියලා කිව්වහම කිව්වා තියෙන ඔක්කොම දීලා ඇඳුම් පැළඳුම් පවා ඉන්න අයට දීලා ඉවර වෙලා එන්න කියලා කිව්වා. මාත් මෝඩය වගේ කර වැඩි ඔක්කොම මාළය මේවා දුන්නා. තිබිච්ච ඇඳුම් පැළඳුම් දුන්නා, කලිසම් සූට් ඔක්කොම දීලා ඇඳිවතින් විතරක් ගියා. ඊළඟ ටික දවසක් ඉන්නකොට මට තේරුණා මේක මෙතන හරි නෑ, නිකම් දැඩි නීති රෙගුලාසියක් විතරයි, ආධ්‍යාත්මයක් නැහැ කියලා මට තේරුණා. මම කිව්වා මම මේ ඉන්නේ, මම යනවා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ගෙදර ගියාට පස්සේ ඔහොම බෙසීට් ඇදගෙන තමයි ඉන්නේ එහෙමයි. ඈ හරියට ඇඳුමක් පළඳුමක් නැහැ ගන්න ගන්න. ඉතින් ඒ වගේ තමයි පිරිනතුන ජීවිතේ. එහෙම අන්ත භාවයකට භාවනාව හරි තල්ලු කරගත්තොත්, අන්ත තනකට භාවනාව හරි තල්ලු කරගත්තොත් පිස්සු වැටෙනවා, මුලාවටපත් වෙනවා. එහෙම අන්ත තනකට තල්ලු වෙන්න හොඳ නෑ. දැන් පොත්වල තියෙන සමහර කාරණා නිසා එහෙම දේවල් වෙනවා. ලංකාවේ අර ආවා භාවනා කරන්න, එහේ ඉඳලම පිටරට ඉඳලම ආවේ මේ කාන්තාව අනාගාමී වෙලයි කියලා හිතාගෙන.
ඇවිල්ලා මෙහි කියන්නේ මේ ලංකාවේ භාවනා මධ්‍යස්ථානවල ඉක්මනින් භාවනා කළා. එයාට කියලා ඇවිල්ලා තියෙන්නේ මම යන්නේ ප්ලේන් එකේ එන්නේ උඩින් මෙහෙම. රහත් වෙලා උඩින් එන්නේ කියලා. ඉතින් මෙහි ඇවිල්ලා භාවනා කරන උඩ යනවද කියලා බලාගෙන හිටිය උඩ ගියේ පස්සේ ඉතින් කර්මාචාර්යන් වහන්සේගෙන් අහනවා මේ මොකද මේ මෙච්චර භාවනා කළා මට උඩ යන්න බැරි. මේ කර්මාචාර්ය වහන්සේගෙන් උඹට උඩ යන්න කොහොමද මට උඩ යන්න පුළුවන් නම් මම යනවනේ. මටත් උඩ යන්න බැරි කොට මං කොහොමද උඹට උඩ යන්න උගන්වන්නේ. නෑ මේ පොතේ තියෙනවා මෙච්චර කාලයක් මේක කරාම උඩින් යන්න පුළුවන් කියලා පොත්වල තියෙනවනේ. වරදව ගත්තොත් මහා විපතකට පත් වෙනවා. ඒක සුද්දෙක් හිතුවා මේ ලංකා මිනිස්සුන්ට මොලේ නැ මුන්ට රහත් වෙන්න බැරි ඒකයි. මේ පොතේ තියෙනවා මේකේ හත් දවසින් රහත් වෙන්න පුළුවන් කියලා ඉවර වෙලා ඔන්න කුරුණෑගල පැත්තේ aran නේද? සුද්ද ඇතෑරියේ නැ ගෙනාව මලකුණක් ස්පිරිතාලේ ගෙනල්ලා තියාගත්ත ගල් කුටි තියාගෙන ඉස්සරහට වෙලා ආට්ටික සංඥාවෙන් රහත් වෙන්න පුළුවන් කියලා හිතලා මලකුණ දිහා බලාගෙන ටිකටම පිළිකුල වැටුවා. ආත් දවසක් නොකා නොබී. මොකද උනේ? ජර්ම් එකක් ගියා, විස බීජයක් ගියා මල. ඒසම මේ දර්ශනය කියන එක භාවනාව කියන එක ඖෂධයක්. ඒක හරියට ෆාමසි එකක් වගේ. ඒ ෆාමසියේ තියෙන ඖෂධ තමයි ඖෂධ වරදවා ගත්තොත් වහවලට වඩා දරුණුයි. දැන් ආ ෆාමසි එකෙන් එකක් වෛද්‍ය නියාමනයේ තියෙන්න ඕන. වෛද්‍යවරයෙක් අනුමත කරන්න ඕන. වෛද්‍යවරයෙක් අනුමත කරයි කියලා බෙහෙත් ටික අපි මාත්‍රාවට ගන්න ඕන. මාත්‍රාව වැරද්දුවොත් ඉවරයි. කෙනෙක් හිතුවොත් එහෙම ප්‍රෙෂර් ඉක්මනින් සමනීප වෙයි ඔක්කොම ප්‍රෙෂර් ප්‍රති ටික එකපාර ගහලා දැම්මොත් කියලා. ධර්මියත් එහෙමයි. ඒක අවුරුද්දකින් වැඩෙන්න ඕන ඥානයක්. මම මට අවුරුද්දක් දඟල දඟල ඉන්න බෑ. ඉක්මනින් මේක එක දවසින් භාවනාව ඉවර කරන්න ඕන කියලා පල්ලංකෙන් ඉඳගෙන වඩන්න ගියොත් මොකද වෙන්නේ? අර අවුරුද්දේ පෙති එක සැරේ බොනවා වගේ වැඩක් වෙනවා. එහෙම කරන්න බෑ පින්නසුනේ. එහෙම කරන්න බෑ. අනුභව කිරියා අනුභව ප්‍රතිපදා බොහෝම පිළිවෙලකට පියවරෙන් පියවර ඥානය නෝන වැඩෙන්න. ඒස පිනුතුන් කලබල වෙන්නත් එපා. හැබැයි තමන් ශක්ති ප්‍රමාණයෙන් ගමන යන්නත් ඕන. බෙහෙත් නොගෙනම ඉඳලා හරියන්නේ නෑ. බෙහෙත් හරියට නියමිත වෙලාවට මාත්‍රාවට ගන්නත් ඕන. මෙන්න මේ සමබරතාවය රැක්කොත් එයා ඉක්මනින්ම ලෙඩක් සුව කරගන්නවා වගේ බව දුක කියන දුකෙන් නිදහස් වෙනවා. භවයෙන් නිදහස් වෙනවා කිව්වහම මතක් වෙන්නේ කොහෙද? ලබන ඈත 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 ආත්මවලින් නිදහස් වෙනවා කියලා නැහැ. මේ මෙතන මේ දැන් තියෙන්නේ භවය. මෙතනින් නිදහස් වීමට තමයි කියන්නේ භවයෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ. මේ භවයේ මනුස්ස භවය, මනුස්ස ආත්මය, මනුස්ස භාවය, එක එක භාවාත්මක ගුණ. ඒ දේව භව, බ්‍රහ්ම භව, പ്രേත භව, ඒකත් භවය. තිරිසං භව, නිරගාමි භවය, මේක මනුස්ස භවය. භවේ නිදහස් වෙනවා. ඇයි කොහොමද භවේ නිදහස් වෙන්නේ? මෙයා නුවණින් හරියටම වටහා ගන්නවා මිරිංගුව මිරිංගුව ලෙස. වැඩේ තියෙන්නේ මෙතෙක් කාලයක් ඔය ඇවිල්ලා තියෙන්නේ මිරිංගුවට ජලයයි කියලා රැවටිලා. මමෙක් කියලා කෙනෙක් පේනවා, ඒක පස්සේ දුවනවා. අවසානයේ මමෙක් කම් වෙනවද? ඈ ගැහණියෙක් කියලා කෙනෙක් පේනවා, පිරිමියෙක් කියලා කෙනෙක් පේනවා, ධනයයි කියලා එකක් පේනවා, පෝසත්කම කියලා එකක් පේනවා, බලයයි කියලා එකක් පේනවා, නිලයයි කියලා එකක් පේනවා. දුවනවද නැද්ද? අම්මේ දුවනෝනේ. හම්බ වෙයිද කාට හරි? දැන් ලංකාවේ ලොකුම බලවතෙක් වුණොත් මලාට පස්සේ මොකද්ද හම්බෙන්නේ? ඔව් පාර්කට නමක් දාවේ. කාක්කන්ට වහන්න කොහේ හරි හතර මං හන්දියේක කණුවක් හිටවාවේ. පිළිරුවක් හදාවේ. ඒකත් මේ යුග යුග ආත්ම ගණන් තියෙන එක නෙමේ. අවුරුදු 100ක් අමාරක් වේ තියෙනකොට ඌව කඩලා හි වෙනස් කරලා පාරවල් අදලා වෙන ඒව උතන හිටවල නොයිකුත් දේවල් වෙනවා. ඉතින් පිනොතුරි කොහෙද? නාමයවත් රූපයවත් පවතින්නේ. නම දිරන්නේ නැහැ කියලා කියනවා. ඒක පටපල් බොරුවක්. නම කොහොමද දිරලා තියෙන්නේ? නමේ දිරන්න දෙයක් නැහැ නමක. නම කොහොමද දිරලා තියෙන්නේ? රූපය තමයි දිරන්න තියෙන්නේ. නමේ දිරන දෙයක් නැහැ. නමක තියනවද දිරන ස්වභාවය? නමේ නැහැ තියෙන රූපයේ දිරන ස්වභාවය. එහෙනම් ඔතන හරි මේ නාමයේ දිරන්න නැහැ කියන එකක් කියන්න බෑ. මොකද නමක දිරන්න දෙයක් නැහැනේ. නමක තියෙන දොනියා. දැන් මං කවුරු හරි කෙනෙක් උතන හරි කියලා දෙනවා නම් ඒක හැදෙන්න වෙනවා. නමක තියෙන දුනියක්. දිරන්න මොකක්වත් නැහැ ඒකේ. ඔබට තියෙන්නේ වෙනතුරු ඥානයේ මනසින් හරිතන තමන් හිට ගන්න. හරිතන හිට ගන්න නෝනේ. කොතනද හරිතන? සම්‍යක් ඥාන දර්ශනය කියන තැන සිට ගන්න ඕන. විද්‍යාව ඇති තැන හිට ගන්න ඕන. ආලෝකය ඇති තැන සිට ගන්න ඕන. සතා පුජ්‍යලයා නැති තැන සිට ගන්න ඕන. කාලේ නැති තැන සිට ගන්න ඕන. තණ්හා මාන දිට්ටි නැති තැන සිට ගන්න ඕන. ආන්න යාට කියන විමුක්ති ඥාණයෙන් අවදි වෙනවා කියලා.
ජීවිතයේ කියන්නේ පින්නතුරේ නොතරයියක් නම් ඒ නොතරයියත් අරගෙන දිනුම් මදින වේලාවේ බලාගෙන සිටියානම් එහි අංක කිසිවක් නැත්නම් එතනින් එහාට මොනවද ඔබට කරන්න කියන්න තියෙන්නේ? මුළු නොතරයියම පැත්තකට දාලා තමන් නිහඬව ඉන්න එකයි කරන්නේ. ජීවිතය කියන්නේ නොතරයියක් නා. හැම පැත්තෙම විදසුන් නුවණින් බලන්න. නම්බරයක් තියෙනවද? නම්බර එකක් තේරිලාද? එහෙම නැත්නම් අපි ඒකට කියන ජයග්‍රහණයක්. නෑ කියලා තේරුණාට පස්සේ ජීවිතේ නැති නොතරයියක් මොකද කරන්නේ? සංකල්ප කියන නොතරයිය, දෘෂ්ටි කියන නොතරයිය, තමන්ගේ ආත්මය කියන නොතරයිය, පුජ්‍යලයා කියන මේ නොතරයිය ජීවිතේ නැමැති නොතරයිය. ඉතින් මේකේ කිසිම ජයග්‍රහණයක් නැහැ, දිනුමක් නැහැ කියලා දැනගත්ත කෙනාට කවරද්ද කරන්නේ? නොතරයිය ඩස්බින් එකට දාලා අත් දෙක පොරවගෙන ඉන්නයි තියෙන්නේ. මෙන්න මේකයි බෞද්ධ භාවනාව. තේරුණාද? නොතරයිය ඩස්බින් එකට දාලා අත් දෙක පොරවන් බලාගෙන ඉන්නවා. මිනිස්සුන්ට මෙච්චර හාත්පසෙන් පෙනෙද්දි ලෝක ජයග්‍රහණයක් නැහැ. සාර්ථකත්වයක් කියලා දෙයක් නැහැ, දියුණුවක් කියලා දෙයක් නැහැ කියලා පෙනෙද්දි මුළු ලෝකෙම මොකද කරන්නේ? මොකද්ද මේ මිනිස්සු හිතන ජයග්‍රහණයක්? හදාගත්ත ජයග්‍රහණයක්, ප්‍රාර්ථනා කරගත්ත ජයග්‍රහණයක් පස්සේ දුවනවා. එතකොට ඉතින් නිවන වැහෙනවා. මුළු ලෝකයම දියුණු කරපු දවසට ඉතින් තියෙමි ඔය අනිකුත් අර ග්‍රහ ලෝක වගේ. මුළු ලෝකෙම දියුණුවයි කියලා කියන්න වෙනතුනේ ඔය ප්‍රධාන නගරයක වගේ හැමතැනම කොන්ක්‍රීට් වුණාට පස්සේ අපි ඒකට කියන්නේ දියුණු නගරයක්. හැමතැනම කොන්ක්‍රීට් වෙලා. දැන් බලන්න කොළඹ නගර සීමාවේ වැසුණු පොළොවද වැඩි, විවර වෙච්ච පොළොවද වැඩි? වැසුණු පොළොවයි වැඩි. පොළොව වහලා තියෙන තරිඳර ඒක ඇතුළට වතුර උනන්නේ නෑ. වතුර වෙන කානුවක වතුර කියන්නේ ඒ කානුවෙන් පොළොව ඇතුළට වතුර කාන්දු වෙන්නේ නෑ. ඒක කානුවෙන් එළියට යන්නේ. ඉතින් වැසුණු පොළොව වැඩි යන්න ওই தත්තර බිනුතු මුළු ලෝකෙම පොළොව වහගත්තට පස්සේ කියනවා අපි හොඳේවුණු රටක්. දේවුණු රටක්. එහෙනම් සීග්‍රයෙන් ලෝකේ දියුණු කරනවද විනාශ කරනවද? විනාශ කරනවා. සීග්‍රයෙන් ලෝකේ විනාශ කරනවා. සීග්‍රයෙන් ලෝකේ විනාශ කරනවා. මනුෂ්‍යයාට මොකද වෙන්නේ? මනුෂ්‍යයත් මේ ලෝකේ දෙන එක එක අරමුණු ඔස්සේ තමයි දුවන්නේ. දුවලා කවුරුත් පෙන්වනවද ටීවී එක ජයග්‍රාහී ජීවිතය කියන්නේ? හුදකලාවේ ජීවිතය හඳුනාගෙන වාසය කිරීමයි කියලා කොයිවකවත් දැන්වීමක් යන්නේ. දැන්වීම යන්නේ අර සම්මාන, මේ තත්ත්වය, මේ නායකත්වය, මේ දේ ගත්තාම, මේ උරුලෝසු ගත්තම්, මේ දව ගත්තම් තමයි ජයග්‍රහණ කියලා තමයි පෙන්නන්නේ. ඉතින් ලෝකේ රැවටිලා ඉව පස්සේ දෝන උනම විමුක්තියක් නැහැ, විසඳුමක් නැහැ.
දුකෙන් නිදහස් වෙන්න මිනිස්සයට උවමනාව තියෙනවා. හැබැයි තණ්හාවෙන් නිදහස් වෙන්න කැමති නැහැ. ඒක නේද වෙලා තියෙන ලෝකේ? දුකෙන් නිදහස් වෙන්න ලෝකේ මිනිස්සයට උවමනාව තියෙනවා, තණ්හාවෙන් නිදහස් වෙන්න කැමති නැහැ. ඒ මිනිස්සයා දන්නේ නැහැ තණ්හාය ජායති සෝකෝ කියලා. සෝකයෙන් නිදහස් වෙන්න උවමනාව තියෙනවා, තණ්හාවෙන් නිදහස් වෙන්න උවමනාව නැහැ. තණ්හාවෙන් නිදහස් වුණොත් හිතන්නේ අපේ මිනිස්සු මට කන්න නැති වෙයි, බොන්න නැති වෙයි, යාන වාහනේ නැති වෙයි, ඉන්න හිටින්න තැනක් නැති වෙයි, මේ ඔක්කොම දුවා දරුවා ඔක්කොම නැති වෙයි, මේ ඔක්කොම අල්ලන් ඉන්නේ මං තණ්හාවෙන් කියලා තමයි හිතාගෙන ඉන්නේ. තණ්හාවෙන් නෙමෙයි මේ දේවල් අල්ලගෙන ඉන්න ඕන. තණ්හාව නැතුව වුණත් මේ හැම දෙයක්ම පවතිනවා. නිකන් තණ්හාව කියන්නේ හුදු මවා ගැනීම විතරයි. තණ්හාව කියන්නේ හුදු මවා ගැනීමක් විතරයි. තමන්ගේ හිතේ හතුරුත් නැත්තම්, මිතුරුත් නැත්තම්, තමන්ට තමන්වත් නැත්තම් අන්න ජීවිතේ දැක්ම ආරම්භ වෙන තැන. තමන් එතන ඉන්නවද? තමන්ට හතුරුනේ බලන්න එතන ඉන්නවද කියලා උඹ. ඊළඟට තමන්ට මිතුරුනේ බලන්න ඔබ ඉන්නවද කියලා එතන. එපස්සේ අවසාන එක තමන්ට තමන් මමත් නෑ. එතනද ඔබ ඉන්නේ? ඒ ඥාන දර්ශනයේද ඔබ ඉන්නේ? එතෙන්ට එන්න ඕන. හතුරුත් නෑ, මිතුරුත් නෑ, මට මමත් නෑ. අන්න එතනින් ගලාගෙන යන දර්ශනය, අන්න එතනින් ගලාගෙන යන චින්තනයේ මොනතරම් ලස්සන සුන්දර වේද. ඒක අර නිල් කැටේට ගලාගෙන එන පිරිසුදු ඕදිය දහරාවක් වගේ හරිම පවිත්‍රයි. අර මට මමත් නැහැ කියන එක කැඩෙන්න ඕන. මට මම ඉන්නවා කියලා හිතුවොත් මේ මෙමිනිය මහා මේ ආත්ම අනත්තකාමී පුජ්‍යලෙක් වෙනවනේ. දැන් මේ වචනේ ප්‍රසිද්ධව පාවිච්චි කරන විදිහ වැරදි වැරදි. ආත්ම අර්ථකාමී කියන එක වැරදි නෑ. ඒක හොඳ එකක්. ආත්මයට අර්ථවත් එකතු කරගන්න කෙනෙක් වෙන්න ඕන. ආත්ම අර්ථකාමී, අර්ථකාමී කෙනෙක් තමයි සිද්ධාර්ථ ගෞතමයන්. මේ මම හොඳ මිනිස්සු ලෝකේ ඉන්න ඕනම කෙනෙක් ආත්ම අර්ථකාමී. ඒ කියන්නේ ආත්මයට අර්ථවත් දෙයි හරි දෙයි එකතු කරගන්න ඕන. ආත්මාර්ථකාමී නොවිය යුත්තේ ආත්ම නිර්ර්ථකාමී, ආත්ම අනර්ථකාමී, අනර්ථකාමී. ඒ නිසා ආත්ම අර්ථකාමී නෙමෙයි පාවිච්චි කරන්න, ආත්ම නිර්ර්ථකාමී කියන වචනය. ඉතින් අපේ සමාජයේ තියෙන වචන වල ලොකු දුර්වලතාවක් තියෙනවා. පණ්ඩිතයෙක් වෙන්න එපා කියනවා. පණ්ඩිතයෙක් වෙන්න ද කොහොමද ලෝකෙ ජය ගන්නේ? පණ්ඩිතයෙක් වෙන්න ඕන. ආත්මාර්ථකාමී වෙන්න පා කියනවා. ආත්මාර්ථකාමී වෙන්න නැත්නම් මිනිස්සුයි කොඳු මිනිහෙක් වෙන්නේ කොහොමද? ආත්මාර්ථකාමී කෙනෙක් විය යුතුයි. පරාර්ථකාමී වෙන්න පුළුවන්කම තියෙන්නේ ඊට පස්සේ. ආත්මාර්ථයක් නැති දැන පරාර්ථය නැත. අපිට හිතන්න පුරුදු කරේ නැහැ. චින්තනයේ වැහුවා සමාජය විසින්. අනිත් ආගම්වල කරන්නේත් ඒක. උඹලා හිතන්න එපා මේ අපේ දෘෂ්ටිය, මේ අපේ පොතම කර පින්නගෙන ගනින් ඔළුවේ පුරවා ගනින්. ඇත්තන්ගේ ඔළුවේම පුරවගත්ත දේවල් තියෙනවද? දැන් සමහර මිනිස්සු විශ්වාසකාරය වෙනවා. විශ්වාසකාරය වෙලා ආගම වගේ ඔළුවේ තියෙන මොකද්ද? විශ්වාස. ඒකට දාන කට සූත්‍ර වෙට්ට පිත්තල ගන්ඩික තම මිනිියගේ ආගම. සල්ලි හම් වෙන උත්තට සල්ලි හම්බ කරන දන්නවා. තුන් මිනිියගේ ආගම බිස්නස්. සමහරාග ඒ එහෙම තමයි. එක ඒක දේවල් වලින් ඒ මනුස්සය ඔළු ඇබ්බැහි වුණොත් එහෙම ඒ දේවල් වලට ආගම වේවා ව්‍යාපාරය වේවා රස්සාව වේවා තනතුරු වේවා ඒකටම යනවා කූඩැල්ල වගේ ඇරිලා. දැන් සමහර අය ආයතන වල වැඩ කරන්නේ අප්‍රමාණ දුක් විඳගෙන වැඩ කරන්නේ ඒගොල්ලන්ගේ ඊළඟ නිලයේ තියෙන අපේක්ෂාවෙන්. සමහර අය ඊළඟ වෘත්තිය ඊළඟ නිලය ඊළඟ තනතුර ලැබෙන්න ඕන ඊළඟ තත්ත්වය ලැබෙන්න ඕන කියලා ඒකෙම සදාකාලික එල්ලීම සඳහා දුක් විඳගෙන ඉන්නවා. මේ මනසක තියෙන නිස්සාර භාවය චතුරාර්ය සත්‍ය තමයි පෙන්වතුනේ. හැම මොහොතකම මේ කියාපාන වෙන දෙයක් නෙමෙයි. මොකද්ද මේ ජීවිතේ මේ මනුස්සයා කරන්න මේ දේවල් කෙරෙහි තමන්ට පිළිකුලක් හටගන්න නැත්තම්. එහෙම නැත්තම් තමන් තුල තියෙන මහා මේ අවිද්‍යාවක් කියන එක යථා අවබෝධය වෙන්නේ නැත්තම් කොහොමද පෙන්වතුනේ සියල්ල අත්හර තැනකට එන්නේ මනුස්සයා? මන් දන්න මේ කතා කරන හැම වචනයක්ම මෙතන ඉන්න පින්නතුන්ට හරි මේ අපේ අන්තර්ජාලයෙන් ශ්‍රවණය කරන පින්නතුන්ට හරි නැවත නිවසක හරි අහන කෙනෙකුට හරි කොයිම හරි කෙනෙකුට මේ වචනයක් ගැලපෙනවා. ගැලපිලා එයා එතනින් බිඳ ගන්නවා හිත. ඒ කියන්නේ දෘෂ්ටිය බිඳ ගන්නවා. බිඳගෙන එයා නිවන් දකිනවා. ඒ ගැන මට හරි සන්තෝසයි. අනේ මම දේශනා කරපු වචනවල නිෂ්කාරණ බවක් නැහැ නේද කියලා කවුරුන් හෝ ලෝකේ කොතනක හරි ඉඳගෙන අර තමන්ට ගැළපෙන වචනෙත් එක්ක ජීවිතේ තේරුම් අරගෙන පූර්ණ පරිවර්තනයකට සිද්ධ වෙනවා. එයා ඇස අතහරිනවා, කන නාසය දිව ශරීරය අතහරිනවා, මන අතහරිනවා. අන්න අතහැරපු ගමන එදා ඉඳලා ආරම්භ වෙනවා. ඒක තමයි සුන්දර. ඒ අතහැරපු ගමනේ පිනතුනි කිසිවකම බරක් නැහැ. ඡායාවන පායිනේ. හෙවණැල්ල පිටිපස්සෙන් එනවා වගේ තමයි බර. බලන්න මේ උදාහරණය. හෙවණැල්ල පස්සෙන් එනවා. වගේ තියෙන බරක් තමයි තියෙන්නේ. හෙවණැල්ලේ බර මංචාඩි කීයද? කිලෝ ගියම් බරයි දෙවරැල්ල බරක් නෑ. ධර්මයේ හිමයි. ධර්මයේ ඒ තරම් සැහැල්ලුයි පෙනුතුනේ. ධර්මයේ බරක් ඇත්තෙම නෑ. ධර්මයේ හෙවනැල්ල වාගේ බරක් නෑ. එහෙනම් ඔබ මේ බරක් නේ මේ උස්සලා ගම්ම මම ධර්ම අවබෝධය කරගන්න ඕන, මම සෝහාන් වෙන්න ඕන, මම රහත් වුණා කියන්නේ නිකන් ලොකු බරක් උලගත්තද? මම සිල්වත් වුණා කියන්නේ නිකන් බරක් උලගත්තද? මම උපාසකයෙක් උපාසිකාවක් වුණා, භික්ෂුවක් වුණා කියන්නේ නිකන් බරක් ඔළුවේ තියාගත්තද? එහෙනම් ඔබ නියම ධර්මයේ නෙමෙයි අරගෙන තියෙන්නේ නේ. නියම ධර්මයේ බරක් කොළොල් තියාගත්තා වගේ වෙන්න බෑ පෙනුතුනි. බර බිමින් තබල වාසය කරන්න. බලන් ටික වෙලාවක් සංසුන්ව බර බිමින් තිබෙන වාසය කරන්න.
පින්නතුනි අපි ධර්ම දේශනාවත් කියලා මොකද්ද කරන්න කියලා පින්නතුන්ට පැහැදිලි කිරීමක් කරලා දෙන්න ඕන. පළමු කාරණේ තමයි පින්නතුනි පින්නතුන්ව විමර්ශනයට ලක් කරගන්න මඟ පෑදීම. තමන්ම තමන් පරීක්ෂා කර ගැනීමට මගපාදනයක තමයි මේ ධර්ම දේශනාවක තියෙන ප්‍රධානම කාරණය. ඒකට කියනවා ආත්ම ගවේෂණය. ආත්ම ගවේෂණයක් කරගන්න මග සලස්සනවා. ගොඩාක් දේවල් නොතේරෙන තත්ත්වෙ තියෙන්නේ ඒවා තේරුම් කරලා දෙනවට වැඩිය පින්නතුන්ට ගවේෂණය කරන්න හිතන විදිහට තමයි අපි අනුශාසනා කරන්නේ. ඇයි එහෙම කරන්නේ සායනාස? දැනුමක් වශයෙන් නිවන දීලා වැඩක් නැහැ. එහෙනම් මෙච්චර ඕනේ මම කොටස් ගානකට බෙදලා මේ වැඩසටහන් ටික හදන වේලාසනින්ම හදලා ප්‍රස්ථාර ඇඳලා මෙතන ඉඳලා සෝවාන් වෙන්නේ මෙහෙමයි, සකදාගාමි වෙන්නේ මෙහෙමයි, අනාගාමි වෙන්නේ මෙහෙමයි කියලා මේ තිරේ දාලා පෙන්නනවා. එතකොට ඔගොල්ලෝ නිවන් දකින්නවද? ඒ එහෙම පොත්වල තියෙනවද නැද්ද? ඒව බලලා තියෙනවද නැද්ද? දැක්කද? දැක්කනේ. අන්න ඒ බැවින් එහෙම කියාදීමක් ඉගැන්වීමකට වැඩිය තමා තුළින් මේ දේවල් අවබෝධ කරගන්න මඟ පෑදීම තමයි අපි කරන්නේ. අන්න ඒකයි මේක තියෙන වෙනස. ඉගැන්වීම නෙමෙයි ප්‍රත්‍යක්ෂ කරවීම සඳහා වැඩ පිළිවෙල. උගන්නන හාමුදුරුවෝ ඉන්නෝ නිවන සෝවාන් වලින් පටන් ගත්තාම අරිහත්යෙන් උගන්නලා ඉවර කරනවා. හැබැයි කවුරුත් එතෙන්ට එන්නේ නැහැ. නමුත් අපි මං උගන්වන්නේ නැහැ. තමන්ට අත්විඳ විඳ යන්න, ප්‍රත්‍යක්ෂ කර කර යන්න මග පාදන එක තමයි කරන්නේ. පින්නතුන් වරක වැඩසටහන ඉතාම රසවත් වෙනවා. තවත් වෙලාවක ඒක නීරස වෙනවා. තවත් වෙලාවක මනස සංසුන් වෙනවා, කලබල වෙනවා. මේකත් හරියට ගමනක් යනකොට පින්නතුනේ අපිට කඳු හම්බ වෙනවා, රළු බොරළු පාරවල් හම්බ වෙනවා, හොඳ පාරවල් හම්බ වෙනවා. එහෙම නේද? අන්න ඒ වගේ තමයි. ඉතින් තමන්ගේ ජීවිතේ හොයා ගන්න ඕන. අවසානයේ සියල්ල තමාම ප්‍රත්‍යක්ෂ කරගෙන මේක තමයි දුක, මේක තමයි සමුදය, මේක තමයි නිරෝධය, මේක තමයි නිරෝධගාමි ප්‍රතිපදාව කියලා ඉගෙනගෙන නෙමෙයි තමා තුළින් ප්‍රත්‍යක්ෂ කරගත්ත තැනකින් වැඩ කරන්න පටන් ගන්නවා. අන්න එදාට ඒක ඉගෙනගත්ත දහමක් නෙමෙයි, ඒකට කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගත්ත දහමක් කියලා. අන්න එදාට තමයි තවන්න සතුට වෙන්න පුළුවන්. ඉගෙන ගන්නෙ මොලෙන්නේ?
ප්‍රත්‍යක්ෂ කරන්නේ හදවතින්. මනසින් ආත්මයෙන්ම තමන් ආත්මීයව හඳුනාගත්ත කාරණයක් බවට පත් වෙනවා. එහෙමනම් පින්නතුනේ අපි සද්ධර්මයේ කරන්න මුලින්ම විමර්ශනය සඳහා පින්නතුම යොමු කෙරේ. ඉතින් මේක ඉගෙන ගන්නවා වගේ ලේසි කාරණයක් නෙමෙයි. නැහැදලි නේද? දැන් අපි දැකලා තියෙන වෙනත් ලස්සන දේශනාවල් පවත්වන අපේ හාමුදුරුවෝ ඉන්නවා. ලස්සන පොත, සූත්‍රය හොඳට උගන්වනවා. අපේ කට්ටිය ලියනවා. ගෙදර බැලුවම පොත් ගොඩාක් තියෙනවා ලියාගෙන. සෝහාන් ඉඳලා අගනිට්ටා බ්‍රහ්ම ලෝකෙට යනකම් ලියලා තියෙනවා. උපාසකම්ම හිස්. තේරුණා නේද? දවසක් මම ඔහුම මතක් කළා මම කියන දේශනාවත් ඔහුම ලියා ගන්න කියලා. ඒ දවස්වල ලියාගෙන ඉවරුණාට පස්සේ මම කිව්වා ලියපු කට්ටිය මට ගෙනල්ලා දෙන්නකෝ හාමුදුරු දේශනා කරපු දේවල් ටික ලියපු ඇති බලන්න කියලා. ගෙනල්ලා දුන්නාම මම බලනවා මන් කියපු එකක්වත් තියෙන්නේ නැහැ. ඒගොල්ලෝ ග්‍රහණය කරපු විදිය තමයි ඒකේ ලියලා තියෙන්නේ. මං කිව්වා මේක මං කියපු එකක්වත් නෑ. මේක ඔබට ඔබට තේරිච්ච විදියයි මේක ලියලා තියෙන්නේ. මං කියපු ඒවා නෙමෙයි. මං දේශනා කරපු ඒවා නෙමෙයි. ඒ නිසා මේක නම් පොතක් හැටියටවත් මොකක් හටවත් හැටියටවත් මුද්‍රණය කරන්න එපා කියලා. ඊට පස්සේ ලියනවා නම් මම කිව්වා මොන වුණත් කමන්නේ හාමුදුරු කියපු විදියටම ඔක ලියන්න කියලා ලියනවනේ. ඒ කියන විදියටම ලියන්න. ඒකේ ව්‍යාකරණ තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒකට කමන්නේ මනුස්සයට තේරෙනවනේ ඒ ඇති භාෂාව. ඒ කියන විදියටම ලියන්න. කතා කරන භාෂාවෙම ලියන්න කියලා. එතකොට හරි. එතකොට මේ විදියට තියෙනවා තේරුම් ගන්න කෙනාට තේරුම් ගන්න පුළුවන්. දේ හරි පුදුම ආචාර්යමත් ධර්මයක් අපිට ලැබිලා තියෙනවා. නිවන කියන එක මේ ආත්මය අවබෝධ කරන්න බෑ කියන යුගයක නිවන කියන ධර්මය මේ ආත්මය අවබෝධ කරන්න පුළුවන් සත්‍යයක් ගොඩනැගිලා ඉන්නෝ බමුණෝ. අර එදා බුද්ධ ශාසනය විනාශ කරපු බමුණෝ ඉන්නවා. ඒ බමුණෝ නැවත නැවතත් අර බමුණෝ මතට ගිහ ඉස්සරහට ගේන්න සද්ධර්මයේ පැනනගිනේ වළක්වන්න උත්සාහ කරනවා. ඒ බමුණන්ට නම් නිසි ස්වභාව ධර්මයේ විපාක ඒ බමුණන්ව විසින් අපි නොලබාවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වුණාට කොයි වෙලාවක හරි බෑවිලා යයි. මොකද සද්ධර්මය කියන්නේ ඊටාම මේ විශ්වීය ධර්මයක්. මේ විශ්වයේ ස්වභාව ධර්මයේ හරිම ඒකට කැමැති මේ ගහකොළ ඇලදොල ගංගා මේ හැම දෙයක්ම ස්වභාව ධර්මෙත් එක්ක ධර්මයන්ත් එක්ක එකතුයි. මාය විතරයි අකමැති. මාය කියන්නේ මමත්වය. කෙලෙස් මරුන්. කෙලෙස් මරුන් අකමැති. එච්චරයි තියෙන්නේ. ඉතින් මේ ඒක තමයි තියෙන බාධාව. හැමෝම සංසාරයෙන් මිදෙන්නෙත් නැහැ. සංසාරයෙන් මිදිය යුතුත් නැහැ. මේක සංචාරය. දැන් ජීවිතේට අංසාරය අපාය ගියපු නැති කෙනෙක් මෙතන ඉන්නවා. එයාට ආස හිතෙන්නේ නැද්ද අපාය පුටරවමක් ගහලා ඉන්න? ආස හිතෙනවා. දැන් අපි මෙහි සංචාරක යන මහත්මීන් අපිට හම් වෙන කොහේද යන්නේ කියලා අහුවාම මේ කාන්තාර බලන රටවල් වල යනවා. ඒකතර අපාය බලන්නේ නැවගේ වැඩත. කාන්දාරේ මොකද්ද බලන් තියෙන්නේ? බලන්න මොකක්වත් නැහැ. මොකක් හරි පිළිමිණියක් හරි මොකක් හරි දෙයක් ඇති. නමුත් එහෙම ගහක කොළක වැලක ලස්සනක් බලන්න දෙයක් නැහැ. නමුත් කාන්තාර බලන්න යන හිතෙනවා. ඒ වගේ තමයි වෙන්නේ. සංසාර සංචාරය එහෙමයි. දවසක් මහත්මේ කොයි විදියටම මගෙන් ප්‍රශ්න ඇහුවා. මං අපාය ගැන බය කර කර බණ කියනවා. ඒ මහත්මයා කියනවා, හොඳයි මං අපාය යන්න කැමති නම් ඔබ වහන්සේ මොකද කියන්නේ? මම ඕක කරන්න දෙයක් නෑ, ඔබතුමා ගිහින්ලෙන්න. කලාතුරකින් මම හිටියාම මේ පරීක්ෂා කරන සමාජයේ පිළිබඳව විද්‍යාඥයෙක් හැටියට, සමාජ විද්‍යාඥයෙක් හැටියට මමත් අහනවා ගිහිල්ලා, ඔබ ලැබනාත්මේ කවුද, කවුරු වෙලාද උපදින්නේ කියලා. සමහර අය කියලා තියෙනවා කොළඹ හතේ වල්ලෙක් කියලා උපදින්නේ කැමති කියලා. කොළඹ අට වුණත් කමන්නේ, හත අට හය වගේ වගේ වල්ලෙක් කියලා උපදින්. කොළඹ හතේ පේමන්ට් එකේ වල්ලෙක් වුණොත් තමයි වැඩි වෙන්නේ. ඉතින් එහෙම වෙලා තියෙනවා. කලාතුරකින් පිරිමි ඉඳලා දිනන ස්ත්‍රියක් වෙලා උපදින්න කැමති අය ඉන්නවා. කලාතුරකින් මේ ගොඩක් කාන්තාව නම් ඉන්නවා, පිරිමියෙක් වෙලා උපදින්න කැමති අය ඉන්නවා. ඒක කොල්ලෙක්ගෙන් මම අහුවා, උඹ කවුද වෙලා උපදින්න කැමති කොල්ලෝ කියලා. මිනිහා කියනවා මම මයිනෙක් වෙලා උපදින්න කැමති කියලා. මම අහුවා ඇයි උඹ මයිනෙක් වෙන්නේ කියලා. ඌ කියනවා රසම ගස් ලැබු ගන්න පුළුවන් ඌටලු. කිසිම අවසරයක් නැතුව ඕන වැටක තියෙන ගස් ලැබු එකට කොටල ඌ කනවා කියලා. අපි කන්න කලින් ඌ කාලා යනවා කිව්වා. ඒ නිසා ඌ කල්පනා කරා රසමේව කන්නේ ඌ තමයි. ඒ නිසා මයිනෙක් වෙනවා කියලා. ඉතින් ඒ එක එක දේවල් නිසා හිතන විදිය. ලංකාවේ උපදින්න කැමති අය ඉන්නවා. ලංකාවේ නූපදීවා කියලා ප්‍රාර්ථනා කරපු අය ඉන්නවා. අනගාරික ධර්මපාලතුමත් කිව්වේ ලංකාවේ නම් උපදින්න එපා කියලා. මොකද මේ ලංකාවේ උണ്ട හොදක් කරලා කවදාවත් යහපතක් නම් ලබන්න බලාපොරොත්තු වෙන්න බෑ. ඒක මම තේරුම් අරන් තේරුම් වෙන තුන. ඒ නිසා මම හරි පරිස්සමෙන් වැඩ කරන්නේ. තේරුණානේ? මේ මිනිස්සු මේ සමාජයේ අපේ බෞද්ධ පරිසරයේ මිනිස්සු සැප විඳින්න කැමති නෑනේ. සැපය කියන එකත් එක්ක නිවන නෑ කියලා තමයි හිතන්නේ. නිවන තියෙන්නේ කුමක් සමගද? දුකත් එක්ක. විදපංකොදු කේලං කියාගෙන ඇනගෙන කොටාගෙන මරාගෙන දැන් ඔය ටවුමක වුණත් ගෑණිකේ මිනිහෙකුගේ රෙද්ද බෙරෙද්ද හරි ඇඟේ නැති වෙන්න ගහ ගන්නව නේද? කිසි ප්‍රශ්නයක් නැහැ, කිසි වරදක් නැහැ. බලන්නකෝ අතින් අත බඩලවාගෙන තුරුල් කරගෙන ගිහිල්ලා. හා, පේන්නේ මේ අසංවර මේ ළමයි තු පාර යනවා මේ බලන් බළු වැඩ කරනවා කියලා. ඒකට බහිනවා. හැබැයි රෙද්ද කරේ යන්න දාගෙන ගෑවට නම් කවන්නේ? මම දැක්ක මේ පහුගිය දවස් මේ ළඟ අතුරුගිරි ගෑණිකේ මිනිහෙකුගේ එම ගාගත්තා. ඔව්, මිනිහට තදම වෙලා රෙද්ද කඩාගෙන දිව මිනිහා. ඉතින් ඒ නිසා ඊක ප්‍රශ්නයක් නැහැ. කොල්ලු ටික හිනාවෙවි ඉන්න ඒක වුණාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මිනිස්සු ලෝකේ හිතාගෙන ඉන්න තැන දකින්න තැන. ඒකට දිනුන වෙනවට ඒකවත් කැමති නැහැ. කෙනෙක් සැපෙන් සුවයෙන් ඉන්නවට අනි මන් දන්නේ මොකක් වෙලාද කියලා. ඉතින් නිවන කියන්නේ සැප පිණිස පවතින දෙයක් මිස දුක පිණිස පවතින දෙයක් නෙමෙයි. දැන් මේක හොයාගෙන යන්න ගිහිල්ලා මේ නිවීම කියන උතුම් කාරණේ හොයාගෙන යන්න ගිහිල්ලා සිද්ධාර්ථ ගෞතමයේ දුක් විඳ තමයි. නමුත් අනිත් හැම දෙනාම එහෙම දුක් විඳින්න ඕනේ කියලා එකක් නැහැ. බලමු මතාට හොයාගෙන ගියපු ගමන අපි යන්න ඕනේ. අපි යන්න ඕන තථාගත භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැන ප්‍රත්‍යක්ෂ කොට නිර්මල ලෙස කියා දුන්නු මගයි අපිට යන්න තියෙන්නේ. ඒ වැරදි වැරදි කියපු මග යන්න ඕනේ. ඒ මගවල් සියල්ල වැරදි කියලා ප්‍රතික්ෂේප කළානේ. මධ්‍යම ප්‍රතිපදාව ශරීරයෙන් හදන්න බෑ පින්නතුනේ. මධ්‍යම ප්‍රතිපදාව ශරීරයෙන් හදන්න බෑ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ දෙකක් අතර තියෙන මධ්‍යස්ථ ස්වභාවය නොවේ. කිසිවක්කට නොබැඳෙන ස්වභාවය තමයි මධ්‍යම ප්‍රතිපදාව. මේ தത്വේ නුවණින් ගොඩාක් දෙනෙකුට ස්පර්ශ කරන්න බැරි தත්වයක්, අමාරු தත්වයක්, අසීරු தත්වයක්. මොකද අදිචිත්ත අදිඥාන කියන එක පවතින්න ඕන. නිර්වාණය ස්පර්ශ කරන්නට නම් අදිචිත්ත අදිඥාන කියනවා තියෙන්න ඕන. එහෙම නැතුව පින්නතුනි කරන්න බෑ. හැබැයි ඒක ඇති වෙන්නේ විදර්ශනාවේ. මොකද මේ සාමාන්‍ය සම්ප්‍රදාය තුල ගමන් කරලා සම්ප්‍රදාය ඉක්මවා හිතන්න පුළුවන් ශක්ති ධාරාව උපදින්න ඊට පස්සේ. ඒක මා දකින්නේ මෙහෙමයි. ඉනිමගක් තියෙනවා. ඉනිමගක පඩි පෙළවල් ටික නැගෙන ගියාට පස්සේ අවසාන පඩියට නැගෙනවා. ඊට පස්සේ පඩි නෑ යන්නේ ඉස්සරහට. එතකොට මොකද කරන්නේ? අපි සිරිපාදේ හරි වේවා ඔන්න කඳු මුදුරට නැගගෙන ගියා. සිරිපාදේ පත්මෙටම නැග්ගා. නැගට පස්සේ ඔයා තු වහලට නැගලා නැහනේ. මම වහලට නැග්ගා. වහලට නැගලා බැලුවා ඉතින් එහෙර දැන් යන්නේ කොහෙද? ඔන්න දෙන්නේ තමයි හිතන්න බැරි තැන එන්නේ. එතකොට මේ හිතන්න බැරි තැනට ආවහම ඔබ මොකද කරන්න ඕන? අන්න එතෙන්දි තමයි පෙන්වතුනි අදිචිත්ත අදිඥාන කියන එකතු කරලා බලන්න ඕන. සාමාන්‍ය බුද්ධිය යොමු කරලා බැලුවට එතෙන්ට විතරයි හිතන්න පුළුවන්. එතනින් එහාට හිතන්න බෑ. දැන් ඔබේ ඥානයට කියන්නේ ඉන්ද්‍රිය ඥානය කියලා. ඇයි ඉන්ද්‍රිය ඥානය කියන නම වැටලා තියෙන්නේ? ඉන්ද්‍රයන්ට සමාන දේවල් පමණයි ඔය ඥානයට ගෝචර කරගන්න පුළුවන්. දුප්පත්. එතකොට විශේෂ ඥාන වර්ගයක් වැටුණ ආර්ය ශ්‍රාවකයන් මොකද්ද? මොකද කියන්නේ ඒකට? මොන ඥාන කියලාද කියන්නේ? හා? ලෝකෝත්තර ඥාන. ලෝකෝත්තර ඥාන කියන්නේ ඒකයි. දැන් බලන්න ඉන්ද්‍රිය ඥානයයි ලෝකෝත්තර ඥානයයි. ඒසම මිනිසුන් කපටි මිනිසුන්ට ලෝකෝත්තරය කියන්න නම් එපා. ඒක පෞ සිද්ධ වෙන වැඩක්. කරන්න බැරි දේවල් වලට මට ඒවා අරහන් කියලා කියන්න එපා. ඒක මහා පෞ වෙන වැඩ. ධර්මයට නිගහ කරලා පෞ කරගන්න වැඩක්. අරහන් කියන්න එපා. ලෞකික ඥානයෙන් ගන්න දෙයක් නැහැ, ඒකෙන් කරන්න දෙයක් නැහැ කියලා එයා තේරුම් ගත්තට පස්සේ ඊළඟ විභාගයට එයා එනවා. මොකද්ද? ලෝකෝත්තර විභාගේ ලෝකෝත්තර ඥානය. හරියට දැන් රස්සාවක් වගේ තමයි. දැන් ඒක මහත්මයෙක් එක්තරා තැනක රස්සාවක් කර කර ඉඳලා එයා මෙහෙම කල්පනා කර කර හිටියලු මේ විදියට මේ රස්සාව මෙහෙම කර කර හිටියෝ කවදාවත් දියුණුවක් ඇති වෙන්නේ නැහැ කියලා. එහෙනම් දියුණුව වෙන පුළුවන් පැතිකඩ රස්සා මාරු කළා. අන්න ඒ වගේ තමයි. එතකොට එතනදී දියුණුව ඇති වෙනවා. එතකොට මේ ඉන්ද්‍රියන් තුල පින්නතුනේ වාසය කරලා 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 වාසය කරන ගමන් ඉඳලා 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 මයාල තේරුම් කරගන්න මේ ඉන්ද්‍රියන් තුල නම් ඉඳලා වැඩක් නැහැ. ඒ කියන්නේ ඇයි මේ ලෝකෝත්තර ඥානය කියන නම ලැබෙන්නේ පින්නතුනේ? ඉගෙන ගන්න යන්න එපා මෙතන. ඔබම හොයා ගන්න උත්සාහ කරන්න. දැන් මට මේක උගන්වන්න පුළුවන්. හරි සරලයි. ඉගෙනුවාම ඒක ඔබේ නෙමෙයි, ඒක මගේ. තමන් හොයලා ලබා ගත්තාම ඒක මගේ නෙමෙයි, ඒක ඔබේ. මට අන්න එතනයි හදන්න ඕන පින්නතුනේ. ඔබ අවබෝධ කරගන්න හැම දෙයක්ම ඒක මගේ නොවි ඔබේම වෙන්න ඕන. මම කල්පනා කරේ ඒකයි. මට මේ පොතේ තියෙන එකේ වෙන කෙනෙක්ගේ අයිති තියෙන දේක් මට අයිති කරගන්න ඕනේ නැහැ. මටම ආවේනික විදියකට මම දකින්න තැනින් ඒ දේ මම දකින්න ඕන. ඒ වැදගත්කම වෙනතුන් දන්නවද? නැත්තම් අනුන්ගේ කුණුගඩවල් පුරෝගෙන ඉඳලා ඔය මහාචාර්යවරු ඉන්නව නේද? මහා ඩස්පින්. ඇයි කියන්නේ? ඒ යකාගේ එකක්වත් නැහැ. ඒ අගාට කියන්න පුළුවන් අහවල් පොතේ, අහවල් මහාචාර්ය, අහවල් විද්‍යාඥය, අහවල් දාර්ශනිකය, අහවල් තැනත්තා, අහවල් එකේ තියෙන, අහවල් පිටුවේ තියෙන මෙන්න මේ කතන්දරේ කියනවා. අමු ප්‍රවෘත්ති විකාශකේ. ඉතින් ඒකනේ ඒ මිනිස්සේක දර්ශනය නැති නිසා මේ මිනිස්සේ හැන්දාවට ගිහිලා ගංජා ගහනවා, අඩි ගහනවා, බූව ගන්නවා, ඔක්කොම කරන්නේ. දර්ශනේ නැහැ, උගතා. ගංජකාරය. ඒ නිසා දැනුම කියන තැනට පැත්තකට තියලා ප්‍රත්‍යක්ෂතාවය කියන බුදුහාමුදුරන්ගේ මඟ අනුගමනය කරන්න පච්චත්තං වේදි තමු ඔබේම කරගන්න ඒ දේවල්. හොඳට තේරුම් ගන්න ලෝකෝත්තර හා ලෞකික ඉන්ද්‍රිය ඥානය. ඔබට ලෝකෝත්තර ඥානයෙන් 100ට කීයක් වර්ධනය වෙලා තියෙනවද කියලා ඔබ බලන්න. මේ දේශනා ආසන විට පින්නතුනේ ලෞකික ඥානය නෙමේ දියුණු කරන්නේ ලෝකෝත්තර ඥානය. නමුත් දර්ශනය ප්‍රත්‍යක්ෂ වෙච්ච නැති ස්වාමීන් වහන්සේලා ධර්මයේ ගැන කියලා දුන්නත් එතනිනුත් ධර්මයේ ඉන්ද්‍රිය ඥානය මිසක් ධර්මයේ පිළිබඳව ලෝකෝත්තර ඥානය වර්ධනය වෙන්නේ. ලෝකෝත්තර ඥානය වර්ධනය වෙන දැන ප්‍රත්‍යක්ෂ කරගත්ත ආර්ය උතුමෙක්ගෙන් ධර්මය අහන්නම ඕන. දැන් ලෞකික පැහැදිලි කිරීම කර කර ඉන්න අමු මිත්‍යා දෘෂ්ටික පුතඥන කවුරුන් හෝ වේවා දැන් අපිත් එක්ක නේද නිකන් හම්බෝලා හදන් කන්න තරහ එන්නේ නැද්ද? මේ මිනිස්සුන්ගේ පරමාර්ථය මොනවා හරි කපටිකමක් කාලා මොනවා හරි වන්දනා ක්‍රමයක් හදලා මොනවා හරි සිස්ටම් එකක් හදලා මොකක් හරි විකුණගෙන කාලා හම්බ කරගෙන ජීවත් වෙන්නේ ප්‍රසිද්ධියයි කීර්තියයි. මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙකුගේ පස්ස පැත්තට හරි වැඳලා ගිහිල්ලා ඒකේ පොඩ්ඩක් සංගපාන එකයි තමයි ඔන්න තියෙන සමහර මිනිස්සුන්ගේ. ඉතින් මේ මිනිස්සු මේ ධර්මයට විරුද්ධයි. ධාමන් දැක්ක කියනවලු ඉරිසියයි. මේ මිනිස්සු හිතන්නේ මොකද්ද? මේ හම්බ කරන් ගන්න තමයි ඕක ඔය කිව්වේ ඕක. මිනිස්සු මුලා කරන්න තමයි ඕක කිව්වේ. ඒ මිනිහගේ චරිතයකනේ. ඌට පේන්නේ එවැනි චරිතයක්. ඉතින් ඒ වගේ අභෞවය මිනිස්සු, අපාගාමී මිනිස්සු, ඒ මිනිස්සු ඒකටම යද්දාවි, ඒකෙම අපායෙන් සැනසෙවි කියලා අපි විශ්වාස කරලා අපි උත්සාහ කරන උන් ධර්මයේ දකින්න. මොකද මේක කොහොමත් පඤ්ඤාවන්තස්ස අයන් දම්මෝ ඥායන් දම්මෝ දුප්පඤ්ඤස. මේ ප්‍රත්‍යක්ෂ ප්‍රතිපදාවක් වෙනතුනේ. දැනුමේ ප්‍රතිපදාව දෙන්නේ නැහැ. දැනුම හලලම තමයි. දැනුම ගන්නම දෙන්නේ නැහැ පිටුද. දැනුම ගත්තොත් වැඩන්නේ නැහැ. අඟුරු ගොඩක්. හුස්සා. දැනුම කොච්චර ගත්තත් ඒක ඔබේ නොවේ. ඒව කාගේ හරි පොතක පොතකට අයිති එකක්. දැනුම සියල්ල ඔබේ නොවේ. කොහේ හරි පොතකට අයිතික ඒ පොතේ යත යට ඉන්න මේ රචක රචනා කරපු තැනත්තා කතෘ. යාට තමයි ඒ දැනුම අයිති. ඒ නිසා නිවනේ ඒ වගේ අයට ඒගොල්ලන්ට පේටන් එකක් අයිතියක් හම්බෙන්නේ නැහැ නේ. එනිසා මම කියන්නේ ඔබ මේ නිවන් මගේ පේටන් එක ගන්න කියලා. අයිතිය ඔබ ලබා ගන්න එකේ. ඒකයි අයිතිකාරයෙක් වෙන්න. ඉගෙන ගන්න ඕන ටිකයි ධර්මයේ පිළිබඳව පින්නතුනේ. අනිත් සියල්ලම තියෙන විමර්ශනය කරන්න. විමර්ශනය කරනකොට තමයි පින්නතුනේ කෙලෙස් හේදෙන්නේ. කෙලෙස් හේදෙන්නේ විමර්ශනය කරද්දී. එහෙම නැත්තම් විමර්ශනය කරන්නේ නැත්තම් පොඩි හරි මේ ප්‍රතිලාභයක් මේ ආර්ය ධර්මයේ ලබන්න බෑ පින්නතුනේ. විමසන්න නැත්තම් බෑ. නුවණින් විමසන්න නැත්තම් බෑ. තේරුණා නේද? අපි යම් දහමක් අවබෝධ කරා නම් ඒකේ රහසක් තියෙනවා නම් එකම රහස ගවේෂණය විදර්ශනාව. ඔබට ආවේනික විදිහට හොයන්න ආනන්ද හාමුදුරුවන්ගේ බණින්ම හොයන්න ඕනේ, අර හාමුදුරුවන්ගේ බණින් හොයන්න ඕනේ, ත්‍රිපිටකයෙන්ම හොයන්න ඕනේ, එහෙම එකක් නැහැ. ලෝකේ පොදු දහමක් සත්‍යයක් තියෙනවා, යථාර්ථයක් තියෙනවා. ඒ සත්‍ය මේ විශ්වීය සත්‍යයක්. තමන්ට ආවේනික විදියට හොයන්න. තමන්ගේ ආවේනික රටාවකින් ඒක තමන් තේරුම් ගන්න. පද පරමය වෙන්න උමනාව නැහැ. අනිත් ආගම් වගේ බුදු දහම හිර කළා නැහැ මිනිස්සු රටාවකට. මේ රටාවෙන් විතරයි, මේ ආගමෙන් විතරයි, මේ විදියට විතරයි මේක දකින්න ඕන කියලා. සංකල්පවල හිර කළා නැහැ. ඔබ මලාට පස්සේ දිව්‍ය ලෝකේ යනවායි කියලා. අම මෝහාන්ධකාරයේ ඉන්න මිනිස්සු ඉතින් හිතන් ඉන්නෝ මේ මෙහෙම කරාම මෙහෙම වෙනවයි, මෙහෙම කරාම මෙහෙම වෙනවයි කිය කිය. එහෙම වෙන්නේ නැහැ පිණුත. තමන්ගේ චිත්ත ගති ලක්ෂණ හැදෙන විදිහට තමයි යා යන්නේ. මේ දෙයියෝ ඇද හැවුව දිව්‍ය ලෝකේ යනවයි, අරාගමේ හිටියාම ආත්මයක් නැතේ, මේ ආගමේ හිටියාම කෙලින්ම ස්වර්ගස්ත වෙනවයි, අරාගමේ හිටියොත් අපාය යන්නත් පුළුවන්, දිව්‍ය ලෝකෙත් යන්න පුළුවන්. එහෙම දේවල් වෙනවද ලෝකේ? එහෙම වෙන්නේ. ආගන්කාරයන්ට ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් ජීවිතේ විසඳෙන්නේ තමන්ගේ කුසල කුසල ස්වභාවයට අනුව. ආගම් වලට ඕන බයිලයක් ගහ ගන්න පුළුවන්. මොන බයිල ගැහුවත් අවසානයේ සිද්ධ වෙන්නේ තමන්ගේ ගතියට අනුව, චුතිය චුතියට අනුව ප්‍රතිසන්දිය, ඊට පස්සේ විපාක. ඊට පස්සේ ඒ ආත්මේ ඉඳන් බයිනෝ ඇති ආගමට අරු යකා කිව්වා මාව ස්වර්ගස්ත වුණා කියලා. මොන ස්වර්ගයේද? මෙන්න මේ අපායක වැටිලා ඉන්නෝ මං. ඉතින් ආගංකාරය අහුවෙන්න දැන් ඉතින් අල්ලගන්න විදියක් නැහැ නේ. ඌ අපායනේ. මොකෝ අපායෙන් ගොඩ එයිලා ගහන්නේ? ඒ රැවටීම බරපතල රැවටීමක්. දැන් මේ ජීවිතය තුළ රැවටුනොත් ඒක ආයෙයිල නෙවැරදි කරගන්න පුළුවන්. මරණයෙන් පස්සේ දක්වාම රැවට්ටුවොත් මිනිස්සේ ආයි අපායෙන් ගොඩ ඇවිල්ලා නඩු දාන්නේ. ඒසා ඔබ ජීවිතයෙන් පස්සේ වෙන රැවටීම් වලට අහුවෙන්න එපා. රැවටෙනවා නම් මේ ආත්මේ තුලදීම රැවටිලා හදාගන්න පුළුවන් මට්ටමකට රැවටෙන්න. මරණයෙන් පස්සෙත් ඔබ රැවටෙන තත්වයකට රැවටෙන්න එපා. ඔබ සත්‍ය අවබෝධ කරාද නැද්ද කියලා කවුද කියන්නේ ඉන්නේ ඔබට? කවුරුත් කියන්නේ නැහැ. ඔබේ තුවාලේ සනීප වුණාම, ඔබේ තුවාලේ සනීපයි කියලා ඔබට කලින් කවුරුත් කියන්න කෙනෙක් නැහැ. ඔබමයි කියන්නේ ඉස්සෙල්ල දොස්තර මහත්තය දැන් නම් සනීපයි කියලා. ඔබමයි පළවෙනි සාක්ෂිකරුවා. බුදුහාමුදුරු දේශනා කරෙත් මම මේ සත්‍ය අවබෝධ කරයි කියන එකට සාක්ෂිය තමයි මේ සබාධම මේ විශ්වය මේ මහ පොළොව මේ ගහ වැල කොළ තමයි සබාධම මේ මිහිකත තමයි සබාධම ඒ සබාධම තමයි මගේ සාක්ෂිකරුවා පින්නතුනි මමත් නොයෙකුත් භාවනාවන් වල යෙදුනා ඒ තැන්වලදීත් මටත් නොයෙකුත් ස්ථාවර ලැබුණා තනතුරු හම්බුණා හම්බුණාට පට මම ඒක බාරගත්තේ නෑනේ ඇයි මේ ලබු ගෙඩිය හොල්ලලා බලනකොට මේ මනස නැමැති ලබු ගෙඩිය ඇතුලේ තව මොනෝද ඇටයක් හෙල්ලෙනවා හිමි කටකට ගන්න හදයක් ආවා මෙහෙම හම්බුණාට වඩා ඉස්සර නම් මට එහෙම හිතුණා අනේ කවුරු හරි කිව්වොත් දැන් ඔබ සතර අපායේ නිදහස් දැන් හොඳ තත්ත්වෙක ඉන්නේ කිව්වොත් ඒකත් මනසට අත්ඇසිල්ලක් වගේ කියලා දැනෙන කාලයක් තිබුණා. ඉතින් එහෙම බොහොම අමාරුවෙන් දුක් විඳලා යන්තම් ඒව හම්බ වුණා. හම්බ වුණාට පස්සේ දැන් ඉතින් හම්බ වුණා නමුත් තනතුර නම් ටයිටල් එක නම් තියෙනවා නමුත් ඇතුලේ මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ඇටයක් හෙල්ලෙනවා එක ඇතුලේ තියෙනවා. මේක එළියට දාලා අයින් කරගන්න ඕන. අන්න ඒකට මහන්සි වුණා. පොඩි මහන්සියක් නෙමෙයි පින්නතුනේ ආයෙදින් දත් මිටි කාගෙන හොයන ඔළුවෙන් හිටගෙන බනහන මහන්සියක් උනේ. පින්නතුනේ දැන් විහිළුවට කිව්වා කියලාද නෑ මොලේට ලේ මදි ඇදි කියලා මං හැමදාම ඔළුවෙන් හිටන් ඉන්න පුරුදු වුණා. කවුරුත් නෑනේ කාමරේ මං ඔළුවෙන් හිටගෙන ඉන්නා ටික වෙලාවක් හැමදාම මොකද ඔළුවට මොලේ ලේ මදි ඇති මේක කල්පනා කරන්න. එතකොට හිතන්නකෝ පින්නතුන් ඒකේ තියෙන වීරිය මොකද්ද කියලා. ඉතින් අප්‍රමාදීව පින්නතුන් මහන්සි වෙන්නේ එහෙම මහන්සි වෙන චරිතයක් තිබුණොත්. ඒ කියන්නේ ඔබේ වීරිය අනිවාර්යෙන් නිවන දක්වා යන්නට පුළුවන් වීරයක් තියෙන කෙනෙක් ඉන්නවා කියලා හිතියොත් මෙතන මං කර්මස්ථානය දෙන්නම්. මේ වීරිය තමයි හදන්න ඕන පළමුවෙන්ම. නිවන දක්වා ගමන් කරන වීරයක් තියෙන්න ඕන ප්‍රඥාවක් තියෙන සතියක් තියෙන්න ඕන ඒකක්වත් බිඳ ගන්න නැතුව යන්න පුළුවන් ශක්තිය තියෙන්න ඕන දැන් මිනිස්සෙක්ගේ මෙහෙ ඉඳලා අපි කියන කියොත්ොත් වාහනයකට හරි කිව්වොත් මෙතන ඉඳලා ඔබ කතරගමට ගිහිල්ලා එන්න කියලා වාහනයට ගියන්න පුළුවන්කම තියෙන්නේ වාහනේ තෙල් බලලනේ ඒ වගේම වාහනේ ටයර් ටිකයි ඔව් ඒ ටික තියෙනවද ශක්තිය තියෙනවද කියලා බලන්න ඕන. එතකොට මේ අයගෙත් අපි අහන මේ ඇත්තන්ට නිවනට යන්න කියලා කියන්න මට මේ ඇත්ත දිහා බැලුවහම තෙල් තියෙන්න ඕන. ඈ හොඳ වීරිය නැමැති ටයර් ටික හොඳට වාහනේ ශක්්‍යතාවය හොඳට තියෙන්න ඕන. මෙච්චර දුරක් යන්න පුළුවන් වාහනයක් මේක කියලා. ඉතින් මේ රුපියල් 100ක තෙල් ගහන් ඇවිල්ලා කබල් 3 wheeler එකකින් යන්නන් නිවනට කියනවා. නිවැරදි නෙමෙයි තමුන්නාදට ඒක තම්මයක් කියන්න බෑනේ මග කඩන් වැටෙනෝනේ ඕක. ඉතින් එහෙව් ශ්‍රද්ධාව, එහෙව් ප්‍රඥාව, එහෙව් වීරියට අපි කියන්නේද මේ හදට ගිහින් එන්න කියලා. මේ 3 wheeler කබල් කෑලි ගෙනල්ලා මේක කතා කරන හදට යන්න. අපිට පේන්න ඕන හොඳ රොකට් එකක්. හොඳ ඉන්ධන ඇතුව ශක්්‍යතාවය ඇතුව ඇවිද ගන්න පණ නැති මිනිස්සු ඔලිම්පික් කප් ගන්න හිතුවට බෑනේ. ඒකට ඒ ශාරීරික ශක්තිය දෙන මිනිස්සු ඉදිරිපත් වෙන්නේ බෑ. අන්න ඒ වගේ තමයි ඉතින්. කමන්නේ අපි ওই 3 wheeler එකෙන් හරි මේ මිනිස්සු හදට යවනවා ටිකෙන් ටික. ඒක තමයි මේ කරන්නේ. ඈ තෙල් නැහැ තල්ලු කරගෙන යවනවා. ඔබ 3 wheeler එක තල්ලු කරන කතරගමන ඵලයක්. එහෙම මේ සමහර අය කි ගමන් පින්නතුනේ අප්‍රමාණ කැපවීමක යම් කිසි කෙනෙක් ධර්මය අහුවද ඒ සියලු දෙනාම මම දැකලා තියෙනවා යම් දවසක යම් තැනකදී ප්‍රයෝජනෙ ගත්තා. ඉතින් මේ දේශනාව පුරාම යම් කතාවක් කළාද යම් වචනයක් දේශනා කරාද ඒ හැම වචනයකින්ම පින්නතුන්ගේ වීරිය උසස් කළා, ප්‍රඥාව උසස් කළා, සිහිය උසස් කළා, සසර ආදීනවය පෙන්නුවා, මරණානුස්මතිය වැඩුණා, බුද්ධානුස්මතිය වැඩුණා, ධම්මානුස්මතිය වැඩුණා, සීලානුස්සතිය වැඩුණා. ඒ නිසා දේශනාව භාවනාවක්. කාගේ හරි තියෙන අඩුවක් වර්ධනය වෙන්න තමයි ස්වාමීන් වහන්සේ මේ වචනේ කතා කරන්නේ. පොදුවේ කාගේ ළඟත් තියෙන අඩු පාඩු වලටත් උපකාරක වෙන්න. යම් තැනකදී හරි ධර්ම ගැටලුවක් ඇති වුණොත් ඒ තැනත්තාට එවිට ඒ කාරණේ උපකාරක වෙන්න. ඒ නිසා මේ අපතේ නෑ පින්නතුනේ, මේ කිසිම කාරණයක් අපතේ නෑ. මේ හැම කාරණයක්ම යම්කිසි කෙනෙකුට යම්කිසි තැනකදී උපකාරකයි. ඔබට දුන්නකී ඊතලකී ලබා දෙනවා. නිර්වාණය නැමැති ඉලක්කය අරගෙන ඔබට ඒ ඔබේ සිහිය නුවණ නැමැති ඊතලෙන් විදින්න කියලා කියනවා. දැන් ඔබ තමයි ඒ දුනු වායා. දුනු වායය ටික තමයි මේ බනහන්නේ. දැන් දුන්න ඊතලේ ගත්ත තමන්ගේ සිහිය තමන්ගේ ප්‍රඥාව නැමැති මේ ඊතලය මොකද ඉලක්කය? නිර්වාණය කියන ඉලක්කයට විදින්න ඕන. දැන් දුනුවාය විදින්නකො බලන්න. දැන් දුන්න අරගෙන ඉලක්කේ හොයා ගන්න ඕන ඉස්සෙල්ලා. ඉලක්කේ හොයනවද? මේ ලෝකයේ නොයෙකුත් කාම ධර්මයන් සොයන ලෝකයේ නිර්වාණය සොයන යම් මිනිසෙක් ඉන්නවනේ මිනිසයා ශ්‍රේෂ්ඨයි. නුවණින් ධනය සොයද්දී, නුවණින් බලය සොයද්දී, නුවණින් නොයෙකුත් තානාන්තර සොයන ලෝකයක මෙන්න දුර්ලභ මිනිසුන් කණ්ඩායමක් ඉන්නවා. කින් සච්ච ගවේසි, කින් කුසල ගවේසි, නිර්වාණය නැමැති ඉලක්කය සොයනවා. ඒ මිනිසුන් අති දුර්ලභයි. ඒ දුර්ලභම මිනිසුන් ඔබයි. ලැබෙන්නේ එක පාරට ඉලක්කය, ලැබෙන තුරු සොයන්න. එච්චරයි මතක් කරන්න තියෙන. ලැබෙන්නේ ලැබෙන තුරු සොයන්න. මේත් කරන වෙලේ තමයි දෙපාර තුන් පාරක් බැලුව ලැබෙන්නේ නැත්තම් ඒක තේරෙන්නේ නැහැ කියලා ඒක හාමුදුරුවන්ගේ මල්ලටම ආයි දානවා. ඔන්න ඔබ වහන්සේම තියාගන්න ඔබ මට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ නිසා දැන් මේ මම අර රේඩියෝ මේ අලෙවි කරන ස්ථානෙන් ඇහුවා හාමුදුරුවනේ මෙහෙන් බනහන්න බාලගම්මල රේඩියෝ අරන් යනවා කිව්වා. මේ ප්ලග් එක ගහගන්න තේරෙන්නේ නැතුව මෙහි අරන් එනවා කිව්වා. එහෙම නැත්නම් ස්විච් එක ඕන් කරගන්න දන්නේ නැතුව මෙහි අරන් එනවා කිව්වා. මේකේ channels මාරු කරගන්න දන්නේ නැතුව මෙහි අරන් එනවා කිව්වා ආයේ. ඉතින් ආයේ උගන්නලා යවනවා කිව්වා. ඉතින් හැම දෙයකටම තේරෙන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ කියන කතන්දරේ කියන්නේ නැතුව සම්මර්ෂණය කියන එක අවශ්‍යයි නේද? තේරුණා නේද? ඒක තමයි වැදගත්. කරන්න බැරි වැඩක් නෑ සම්මර්ෂණය තියෙන්න ඕන. තේරුණානේ? ඒකෙන් තමයි ජීවිතේ ජය ගන්නෙ, නිර්මාණශීලී වෙන්නේ. ඒක අපි මේ පන්සලේ වැඩ කටයුතු කරද්දිම තමයි අපි ඉගෙන ගන්නෙ. සමහරලාට ඔය පුටුවක් හරි වේවා බාණ්ඩයක් දෙන්නෙක් ඕන තුන්දෙනෙක් ඕන ඔසවන්න කියලා හිතෙනවා. අමොත් හිතුවොත් තනියෙන් ගෙනියන්නත් පුළුවන්. මේ වැඩේ කරන්න දෙන්නෙක් තුන්දෙනෙක් ඕන කියලා හිතෙනවා. නිර්මාණශීලී වුණොත් එහෙම ඒ වැඩේ තනියෙන් කරන්නත් පුළුවන්. ඒකට උපායක් සිද්ධ වෙන්නේ. ඒ ආදර්ශයේ අරන් තියෙන පින්නතුනේ මම දැකලා තියෙන දර්ශනයක් මේ අතපය හතරම නැති කොළු ගැටි හැමදේම කරගන්නවා. ඒ කොල්ලගේ වැඩ ඔක්කොම කරගන්නවා. දාත් මදින එක පපා මිනිහ කරනවා. අතපය හතරම නැහැ. අවසානේ පීනනවා පපා. අතපය හතර නැති එක පීනනවා. මේ යකා පීනනවත් එක්ක. එතකොට මේ දර්ශන ටික දැක්කහම පින්නතුනේ අපිට හිතෙච්ච දෙයක් තමයි එහෙනම් අතපය හතර තියෙන මිනිස්සුක මොනව කරන්න බැරිද? මොනව කරන්න බැරිද? ඒ ගැන කල්පනා කරන්න පින්නතුනේ හැමතිස්සෙම. ජීවිතය දවසින් දවස ක්ෂය වෙවි ගෙවි ගෙවි යනවා පින්නතුනි. ඔබේ ඔය පංචස්කන්ධය නැමැති පිටිපැකට් එක සෙමන්ටින් එක වගේ පංචස්කන්ධේ එක්ස්පයර් ඩේට් එක කවද්ද කියලා බලන්න. තියෙනවනේ නේ 2020 ඉඳන් 2025 තුරු කියලා සාර ඒවයි තියෙනවා වගේ. ඕකටත් තියෙනවා එක්ස්පයර් ඩේට් එකක්. කොහොමද එක්ස්පයර් ඩේට් එක හොයන්නේ? ඔන්න මම හොයන හැටි කියලා දෙන්නම්. ඔන්න ඔන්න හොයාගෙන යනකො 2025 ඔබ මොනවද කරන්නේ? දැන් මම මේ සරල අධ්‍යයනයකින් කියලා දෙන්න ගෙදර ගිහින් බලාගෙන යන්න. 2030 2035 ඔබ මොනවද කරන්නේ? 2040 ඔබ මොනවද කරන්නේ? පින්නතුනේ අර ප්‍රෙෂර් මැෂින් එක තියෙනවනේ ඔය මේකේ කෙනෙක් බලන මේ රෝහල් වල ඒකේ හෘද ස්පන්දනය ඇති වුණාම රටාව අයින් වෙලා ගිහිල්ලා කී ගාලා තනීරක් යනවනේ. අන්න ඒ වගේ පින්නතුනේ ඔබට ඔහොම දින ඉස්සරහට ඉස්සරහට කියාගෙන යනකොට එක්තරා සීමාවකින් ඉස්සරහට රේඛා දුවන්නේ නැහැ කියලා තේරෙනවා. ඒ කියන්නේ ඉමේජ් පහළ වෙන්නේ නැහැ, නිර්මාණ පහළ වෙන්නේ නැහැ, වැඩ කරනවා කියලා තේරෙන්නේ නැහැ, නිකන් ලයිව් ජීවත් වෙනවා කියලා තේරෙන්නේ නැති මේ ලක්ෂණයක් පේන්න පටන් ගන්නවා. අන්න එතනින් එහාට කී ගාන සද්ද විතරයි එන්නේ. රේඛාව අර රිද්ම් එක නැති වෙනවා. අන්න එකෙන් හොයාගන්න පුළුවන් ඔබේ ලයිෆ් එක්ස්පයර් ඩේට් එක. මං හොයාගෙන තියෙන්නේ. මරණ දවස දැනගෙන ජීවත් වෙන්නේ. මරණ වසර සීමාව හොයන් ඉන්න තව චුට්ටක් කෙවුවොත් මං දිනේයි තප්පරේයි ඔක්කොම කියනවා. ඒක හොඳට බලන්න මේ කී ගාන අඩ එන්නේ කවද්ද කියලා. ඒ කියන්නේ එතනින් එහාට නිර්මාණ ගොතන ස්වභාවයක් වැඩ කරන ස්වභාවයක් පුජ්‍යලෙක් පේන්නේ තමන්ට නැතුව යනවා. එතන ඉඳලා සිතුවම් මැවෙන්න යනවා. දැන් මේ කම්ම කෙරෙකට hina ගියා 2050 වගේ යනකොට. මොකද යක්ම දරන 2040 2050 ඒ හරි යනකොට මම කීම් ගන්නවා කියලා දන්නවනේ. ඒ අඬන්න ඕන තැන hina වෙච්ච එක ලොකු දෙයක්. මැෂින් එකේ නැහැ කියලා දන්නවා. එච්චර දුර නෙවෙයි ඊට මෙහාම මැෂින් එක. මේ වෙලාව ඉතින් 40ක් 50ක් මොනව කතා කරන්නද කියලා හිතෙනවා. 2100 මේ ධර්මශාලාවේ මොකා බණ ගියයිද දන්නේ නැහනේ. මොනවයි මොනව වෙලා තියෙන්නේ දන්නේ නැහැ. බණ ගියයිද මුස්ලිම් පල්ලියක් තියෙනද නැහැ. තේරෙන්නේ නැද මොකද මේ ජනගහනේ නැති වෙලා යනවනේ. අපේ ඉන්නකන් අපේ සම කරුණාව සම දයාව ප්‍රේමය ආදරය සාමූහිකත්වයේ ගීතය මොන බලන්න මොනව හරි කණ්ඩායමක් බෝම්බ ගහනවා. බෝම්බ ගැහුවට පස්සේ හැම වතාවෙම සිංහලයන්ට සාම ගීත ගායනා කරලා සිංහලයන් ආයි සාමකාමී කරනවා. ආයි ගන බෝම්බ. ආයි සාම ගීතයක් ගායනා කරනවා ආයි සාමකාමී කරනවා. සමාව දෙනවා. ආයි බෝම්බයක් ගන්නවා. ඉතින් බෝම්බ ගහන තරමට සාම ගීත හදන. දැන් මේ පෞගේ දාර සබන් කැටේකින් මුළු රටේම සාම ගීතයක් කරගෙන ගියා. මොකද? උඹ ගහපන් බෝම්බ අපි සාම ගීත හදනවා. ඒගොල්ල වෙනුවෙන් සාම ගීත කවදාවත් හදන්නේ නැහැ. ඔක්කොම හදන්නේ සිංහල භාෂාවෙන් අපිට තමයි සාම ගීත. ඒ නිසා ඉතින් ජනගහනය කොහොමද එහෙම වෙනවා. ඒ නිසා ඉක්මනින් නිවන් දකින්න. ධර්මය හැමදාම පවතින්නේ නැහැ. ධර්මය පිළිබඳව සැකය තියෙනවා නම් දුරලන්න. දේශකයා ගැන සැක තියෙනවා නම් අයින් කරගන්න. මොනවද තියෙන්නේ සැක කරන්න? බුදුහාමුදුරුවෝ ගෙදරට වඩිනකොට තමන්ගේ දාන ටික ගන්න දේපල ගන්න වඩිනවා කියලා හිතච්ච මිනිස්සුත් හිටියා ලෝකේ. නමුත් ඒක ඇත්ත නෙමෙයි. අපි කැම ටික කන්න එනවා කියලා හිතුව මිනිස්සුත් හිටියා. ඒකනේ බුදුහාමුදුරුවන්ට අර දේශනා කරේ තෝතු වගා කරගෙන කාපිය කියලා. ඈ ඒ නිසා නේද බුදුහාමුදුරුවෝ අපි කැම ටිකට විඳින්න යන මූ කන්න වහන වෙලා තියෙන කියලා ඈ මේ කාට හරි හිතුනොත් මේ ලෝභ සිතකට හිතෙන විදිය ඒක හිත ඇතුලේ තියෙන එක එක විදියට ධර්මයේ පිළිබඳව දේශකයා පිළිබඳව විවිධ සැකයන් උපදිනවා. ඉතින් සැකයන් උපදිනකොට විද්‍යාව පහල කරලා දීලා ඒ සැකය අයින් කරගන්න. කරුණු පහදලා දීලා සැකය අයින් කරගන්න. මොකද ඔබේ සිත ඔබ නිවැරදි කරන්නේ නැත්නම් ඔබට ඉස්සරහට ගමනක් යන්න බෑ. මොකද ඒකාන්ත වශයෙන් සිත තමයි නිවන් දකින්න ඕන. ඔබ නම් නිවන් දැකලා දැනුමින් නිවන් දැකලා හිත නිවන් දැක්කනේ තියෙකේ ප්‍රශ්න තියෙන්නේ. හිත දුක් විඳින්නේ ඒකනේ. හිත නිවන් දකින්න ඕන. එහෙනම් හිත හදන්න ඕන. අපිටත් හිත කියා දුන්නා නොයෙකුත් දේවල්. අවිද්‍යාත්මක මගවල් ඕන තරම් කියලා දුන්නා හිත. නමුත් ප්‍රඥාවක් මොකද්ද තිබුණ සංසාරේ. එතකොට ප්‍රඥාව මොකද කියන්නේ? අර හිත කියන අවිද්‍යාත්මක මගට උත්තර සපයන. හිත කියන ධර්ම නිවන් දකින්න ඕනේ ඔබ තරුණයි. කාල බීල හොඳට ඉඳපන්. අපේ ආයතන ජාත්‍යන්තර ආයතන නිසා රටවල් වලට සම්බන්ධයි. ඕන රටකට ගිහිල්ලා පන්සලක ඉන්න පුළුවන්. මොකද දාන ටික හම්බ වෙනවා, ඊළඟපස හම්බ වෙනවා, බෙහෙත් ටික හම්බ වෙනවා. ගමනක් යන්න ඕන නම් යාන වාහනයක් හම්බ වෙනවා. ඉතින් ඉන්න පුළුවන් නේ. දැන් මෙතෙන්ට ආපු අයත් මම හොඳට හොයනවා. මෙතෙන්ට ඇවිල්ලා සමහර උදවිය ධර්මය හොයනවා. සමහර අය අහමුළු වත්තේ බලන මෙහෙම කොල්ල මොනවද තියෙන්නේ. දොරෙහිම වටිනකම කීයද කියලා. මං ගියා දොර වැහෙන ගානක් වටිනවා. ඒක තමයි වැහෙන ගානක් කියන්නේ. ඒ දොර ලොකු දොරන්නේ. තුන් නිවන් දකීද? නිවන් දකින්නේ. තරුණ කොළු ගැටව එහෙම આવුත් එහෙම වාහනේම තියෙනවා. වාහනේ කීයක් විතර වටිනවද? ඒක බ්‍රෑන්ඩ් නිව්ද රීකන්ඩිෂන්ද කියලා බලනවා. ඒ ධර්මයේ හොය නැයි නෙමෙයි. කවුරු හරි ඇවිල්ලා හොයනවා නම් හොයන කුණු බාල්දි කීයක් තියෙනවද, ටොයිලට් කීයක් තියෙනවද හොදන්න, ඒ වගේ හැමුවත් එහෙම ඕ දෙන්න පුළුවන්. කුණු බාල්දි ටික අයින් කරන්න, ටොයිලට් ටික හොදන්න දෙන්න පුළුවන්. ධර්මයෙන් හොයන්න, ධර්මයේ ගවේෂණය කරන්න. හරියට කියන තැන නෙමෙයි හොයන්නේ. මුළු දේශනාවම සමහර කලාතුරකින් වැරදියට කියන තැන. චූට්ටම් වැරදියට කිව්ව තැනක ඒ කාරි නැතින ගැලපෙන්නේ නැහැ ඒක. එතකොට යා නිවන හොයපු කෙනෙක් නෙමෙයි, යා අඩුවක් හොයපු කෙනෙක්. එහෙනම් අප්‍රමාදීවම නිවනම සොයන්න හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.